समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स පින්වත්නි මේ භාවනා වැඩසටහනේ අද තියෙන්නේ අවසාන දිනේ අවසාන දේශනාවන් මෙතෙන්දී අපි මෙතෙක් දවස් ඒ දැන ඉගෙනගත් තේරුම්ගත් දේවල් වලින් අපිට අවසාන වශයෙන් කරගත යුතු දේ මොකද්ද කියන එක තමයි මේ අවසාන සූත්‍ර ධර්මවල විග්‍රහ වෙන්නේ අනුධම්ම පරියාය. දැන් කවුරුත් දන්නවා අනුධම්ම කියන්නේ අනු කියන්නේ අලුතෙන්. මේ කුසල ධර්මය දිගින් දිගටම අලුතෙන් දෛනිකව දිනපතාම පවත්වා ගන්න ඕන වඩා වර්ධනය කරගන්න ඕන එකයි අනුධම්ම සූත්‍රවල කියලා තියෙන්නේ. ඒ නිසා අනුධම්ම සූත්‍ර කීපයක්ම ත්‍රිපිටකයේ තියෙනවා. ඒකෙන් අපි මේ මෙතන සංයුක්ත නිකායේ තුන්වෙනි පොතේ තියෙන අනුධම්ම සූත්‍ර හතරක් තමයි අරගෙන තියෙන්නේ. දැන් මේකත් අපි මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුව දේශනා කරපු අනුධම්ම සූත්‍ර හතර අපි සිංහල භාෂාවෙන් තේරුම් ගන්නකොට මෙතනත් අගිනම් මුලටයි තියෙන්න ඕන පැත්ත. නමුත් තියෙන්නේ මුලින්නම් අගිනම් මුලට, මුලින්නම් අගට නෙමෙයි. ඉතින් ඒකින්ද අපි කොහොමනම් මේ තියෙන විදිහ තේරුම් ගමු. ඊට පස්සේ අනිත් පැත්ත බලන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔය අවසාන වශයෙන් තියෙන 107 වෙනි පිටේ තියෙන අනුධම්ම සූත්‍රං සාවත්ති නිදානම් ධම්ම අනුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයම අනුධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. අවසාන වශයෙන් යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යං වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යං සංඥාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යං සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය විහරන්තෝ, විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය විහරන්තෝ. මේක තමයි ඇත්ත වශයෙන් අවසාන වශයෙන් අර අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කළ නිත්‍ය සුඛාත් අයින් කරලා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න ඕන, නොබෙඳින්න ඕන. ඒ රූපේ, ඒ වේදනාවේ, ඒ සංඥාව, ඒ සංකාරේ, ඒ විඥානේ ඒක සංකාරයක් නම් ඒක පැවැත්මට හේතු වෙනවා නම් ඒක වැරදි දෙයක් නම් ඒක හේතුවක් නම් ඒක කෙලෙස් සහිත දෙයක්, අලුතෙන් බිහි කරන කරුණක් නම් ඒ අනුව මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පංචස්කන්ධ උපාදානයම නිබ්බිදා කිරීම තමයි මෙතන තියෙන්නේ. ඒ අනුව යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් වේදනායේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. තමන්ගේ හිතට ඒ මොහොතේ වර්තමාන මොහොතේන පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම තමයි අවසාන වශයෙන් සියලු දේ මේ පැවැත්මට හේතු වෙන්නේ. පංචස්කන්ධය භාවිතා කිරීම නෙමෙයි උපාදානය කරගෙන. ඒ නිසා ඒ උපාදානය කර ගැනීම සහ මුලින්ම නවත්තන්න පුළුවන් මේ නිබ්බිදා බහුලෝ නිබ්බිදා නිතර භාවිතා කරනවා නම් නිතර නිතර ඒ නිබ්බිදා කියන නිබ්බිදානුපස්සනාව වෙනවා. ඒ අනුව තමාර රාගං පජහති විරාගානුපස්සී සමුදයං පජහති නිරෝධානුපස්සී සබ්බූපදී පජහති පටිනිස්සග්ගානුපස්සී කියන සත්‍යයට පත් වෙන්නේ. ඒ නිසා මේ අවසාන අනුධම්ම සූත්‍රයේ තියෙන්නේ මේ නිබ්බිදා කියන තත්වයට හිත එන්න ඒක තමයි අවසානේ. සියලු සූත්‍රවල කොහේ නිවනට උපකාර වන සූත්‍රයක් කිව්වත් අර සත්තරාණ සූත්‍රයත් නිබ්බිදා. ඒ වගේම මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ අවසාන වශයෙන් කායගත සති සූත්‍රයේ සියලු සූත්‍රවල අවසානේ ඉන්නේ නිබ්බිදා කියන එක. ඒ නිසා අත්ත නිබ්බින්දති ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බ සංඛාරේ සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අත්ත නිබ්බින්දති. මේකත් අත්ත නිබ්බින්දති කියන්නේ එතන එතනදිම මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය කරගන්න ඕන කියන එකයි. ඒ අනුව මේ පංචස්කන්ධය පළවෙනි එක නිබ්බිදා බහුලෝ විහෙරෙය. ඊට පස්සේ යම් ඉසලකවි යම් රූපේ නිබ්බිදා බහුලෝ. ඊට පස්සේ යෝ යම් කියන්නේ යම් කිසි කෙනෙක්. ඊට පස්සේ ඒ කරන පුද්ගලයා යෝ වෙනවා. එහෙම කරන පුද්ගලයා නිවැරදි ආකාරයට යෝ රිබ්බිදා බහුලෝ විහරන්තෝ ඉසලකවි විහරෙය එක කරමින් ඉන්නවා. ඒ පුද්ගලයා යම් තත්ත්වයකට පත් වෙනවා විහරන්තෝ. ඒ අනුව යෝ නිබ්බිදා යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ යෝ වේදනාය නිබ්බිදා බහුලෝ විහරන්තෝ සංඥාය සංකාර විඥාන නිබ්බිදා බහුලෝ විහරන්තෝ. මෙහෙම අර නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙලා ඒ පුද්ගලයා නිබ්බිදා බහුලෝ විහරන්තෝ වූ ගමන් රූපං පරිජානාති වේදනං පරිජානාති සංඥං පරිජානාති සංකාරේ පරිජානාති විඥානං පරිජානාති. සෝ දැන් එවන් පුද්ගලයා ඉසලමකේ යේ ඉගාවට යෝ දැන් සෝ දැන් එහෙම නිවැරදි ආකාරයට මේ ධම්මා අනුධම්ම පටිපදාව පවත්වාගෙන යන පුද්ගලයා සෝ එමන් පුද්ගලයා රූපං පරිජානං වේදනං පරිජානං සංඥං පරිජානං සංකාරේ පරිජානං විඥානං පරිජානං පරිජානං පරිමුච්ඡති රූපං හා පරිමුච්ඡති වේදන පරිමුච්ඡති සංඥා පරිමුච්ඡති සංකාරේහි පරිමුච්ඡති විඥානං හා පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝක පරිදේව දුක්ඛේහි දෝමනසේ උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. දැන් මෙතන තියෙන්නේ තමන්ගේ හිතේම මේ උපදින්නට එන නූපන් අර පංචස්කන්ධය උපාදානය කරගන්නට එනවනම් යම් ආකාරයක අර උපාදාය රූපයක් උපදින්නට එනවා. ඒ උපාදාය රූපය වැරදි එකක් නම් එකෙන් අපි බයකට බරකට බැම්මකට මේ පැවැත්ම සකස් වෙන බව සකස් වෙනවා නම් සම්භවං වෙනවා නම් එතෙන්දී අපි මේ ධම්මා අනුධම්ම ප්‍රතිපදාව අර අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත මෙනෙහි කරනකොට අවසාන වශයෙන් නිබ්බිදා තමා කරගන්න ඕනේ. ඒ අනුව තමා මේ පරිඥානාති විහෙරෙය විහරන්තෝ පරිඥානාති පරිමුච්ඡති පරිමුත්‍ති පරික්ඛයා කියන තත්වයටම පරික්ඛයා තමා අර අවසාන වශයෙන් පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි ති කිව්වේ. දැන් මෙතන හොඳට කල්පනා කරන්න ඕන යම් රූපේ නිබ්බිදා බහුලෝ කියපු එක පළවෙනි පැත්ත ප්‍රියමනාප දෙයක් රූපයක්. දෙවෙනි එක අප්‍රිය අමනාප අමිහිරි රූපයකටත් මේකමයි. ඒ වගේම ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මනිනවා නම් මානෙන් ඒකත් මේකට අදුක්කම අසුක. ඒකත් යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය කරන්න ඕන. ඒ නිසා මේ තුනටම නොබැඳීම සංදි නොවීම නිබ්බිදා යන්නේහි ප්‍රායෝගික ධර්ම අර්ථයයි. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන අපි ප්‍රිය දෙයට ඇලීම වගේම අප්‍රිය දෙයට ගැටීම වගේම ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීමත් මේ කියන පැහැත්මට උපකාර වෙනවා. පංචස්කන්ධය උපාදානය කර ගැනීමට හේතු වෙනවා. පංචස්කන්ධය උපාදානය කරගත්තොත් තමයි බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මකට ගැටයකට අහුවෙන්නේ. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්න නම්, උපාදානයෙන් මිදී නිදහස් වෙන්න නම් අපි මේ නිබ්බිදා බහුලෝ බිරෙය කරන්න ඕන. ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයමයි. හැබැයි ඒකේ පියවර කීපයක් තියෙනවා. ඒක පජානාති, තේරුම් ගත්තේ නැත්නම් මේ தത്വෙට එන්න බෑ. පජානාති තේරුම් ගත්ත පුද්ගලයාට විහෙරෙය විහරන්තෝ, ඒ වගේම පරිජානාති පරිමුච්ඡති, ඒ වගේම පරිමුක්ති පරික්ඛයා කියන தത്വෙට පිරිසිදු වෙන්නට පුළුවන්. තමන්ගේ හිතෙන් ඒ කෙලෙස් බැමි ඒ වැරදි දේ කපලා අයින් කරන්න පුළුවන්. මේක තමයි මේ අනුධම්ම අවසාන සූත්‍රයේ දේශනා කළේ නිබ්බිදා බහුලෝ විහෙරි. දැන් ဒုတိယනි ධම්ම, තတိယනි ධම්ම, චතුර්ථානි ධම්ම කියලා සූත්‍ර තුනක් තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම අර නිබ්බිදා බහුලෝ විහෙරියට පෙර තේරුම් ගත යුතු දෙයක්. ඒ තේරුම් ගත යුත්තේ යම් රූපේ අනිත්‍යානුපස්සී විහෙරිය. මේක තමයි පළවෙනි එක. යම් රූපේ අනිත්‍යානුපස්සී විහෙරිය, යම් වේදනා අනිත්‍යානුපස්සී, සංඥා සංකාර විඥාන අනිත්‍යානුපස්සී විහෙරිය. ඒ අනුව යෝ රූපේ අනිත්‍යානුපස්සී විහරන්තෝ, ඒ වගේම අර මේ විහරන්තෝ පරිමුච්ඡති පරික්ඛයා මේ தത്വෙටපත් වෙලා දුක්ඛ, මේක අනිත්‍ය අනුපස්සී විහෙරතු නිත්‍ය සංඥා පජහති වෙනකන් මේක කරන්න ඕන. ඊට පස්සේ දෙවෙනි පියවර අනුධම්ම සූත්‍රයේ, තတိයනුධම්ම සූත්‍රයේ යම් රූපේ දුක්ඛ අනුපස්සී විහෙරේ, යම් වේදනා සංඥා සංකාර විඥාන මේ පහේම පංචස්කන්ධේම යම් රූපේ දුක්ඛ අනුපස්සී විහෙරේ. පළවෙනි එක වෙන්න ඕන අනිත්‍ය අනුපස්සී විහෙරේ, දෙවෙනි එක දුක්ඛ අනුපස්සී විහෙරේ, තුන්වෙනි එක අනත්තානුපස්සී විහෙරේ. ඒ තුන තේරුම් ගත්තට පස්සේ තමයි අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කළා මේ ආකාරයට. එයන්ම තමයි නිත්‍ය සුඛාර්ථ හිතෙන් කැපිලා යන්නේ, මිදී නිදහස් වෙන්නේ. ඒ අනුවයි අර මේ පටම මේ අනුධම්ම සූත්‍රයේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ නිසා මේක අනිත් පැත්තටයි තියෙන්නේ. අපි ඒක තේරුම් ගත යුතුයි. මොකද මේ මාගදී භාෂාවෙන් කියපු දේ සිංහලෙන් මෙහෙම කියනකොට මේ විදිහට දැන් සටහන් වෙලා තියෙනවා, ලියවිලා තියෙනවා. ඒ නිසා මේක තියෙන්නේ මේ අර අටක් කරා තීන පදා තමයි හරියටම අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා ඒ අනුව ඒක මේ බහුලව භාවිතා කරලා ඒ අනුව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ධම්මානුධම්ම පටිපදාව හැදෙනවා. ඒක ප්‍රතිඵලය තමයි අර පළවෙනි අනුධම්ම සූත්‍රයේ කිව්වේ යම් රූපේ නිබ්බිදා බහුලේ විහෙරේ, යෝ රූපේ නිබ්බිදා බහුලේ රූපේ පරිඥානත්වෝ පරිමුච්ඡති පරික්ඛයා කියන ආකාරයට. ඒ නිසා දැන් ඔය අවසානෙක තියෙන්නේ චතුර්ථ අනුධම්ම සූත්‍රය. ධම්මානුධම්ම පටිපන්නස්ස භික්ඛවේ භික්ඛුනෝ අයමනුධම්මෝ හෝති, යම් රූපේ අනත්ත අනුපස්සී විහෙරෙය, වේදනාය අනත්ත සංඥාය සංකාර විඥාන අනත්ත අනුපස්සී විහෙරෙය, රූපේ අනත්ත අනුපස්සී විහරන්තෝ, යම් රූපං ඒ අනුව සෝ රූපං පරිජානාති වේදනං පරිජානාති, ඒ අනුව විඥානං පරිජානාති සෝ රූපං පරිජානං වේදනා රූපං පරිජානං පරිමුච්ඡති රූපං මහ පරිමුච්ඡති වේදනා සංඥා සංඥා සංකාර, ඒ අනුව පරිමුච්ඡති යාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවෙහි දුක්ඛ දෝමනස්සේහි උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති පදාමි කියලා. දැන් මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අර අටක්කරා තීන පදා මේ අනුධම්ම සූත්‍ර හතරෙම පැහැදිලිව පිරිසිදුව සියලු දේ තියෙනවා. හැබැයි එක පැත්තයි කියලා තියෙනවා, අපි අනිත් පැත්ත තේරුම් ගන්න ඕන. මේ අනිත්‍ය දුක්ඛ අනත්ත බහුලව අපි භාවිතා කරනකොට ඒ අනවශ්‍ය දේ ඉවත් කරන්න, නිත්‍ය සුඛාර්ථ හිතෙන් කැපිලා ගෙවිලා අයින් වෙලා ගිහිල්ලා නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. අර බැඳෙන්නේම නිත්‍යයි සුඛයි අත්තයි කියන දේවල් වලටමයි. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තට පස්සේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ වෙන මොකටවත් නෙමෙයි, අර නිත්‍ය සුඛ අත්ත කියන වැරදි දේවල් වලින්, වැරදි සිතුවිලි වලින්, වැරදි ආකල්පෙන්, දැක්මෙන්, දෘෂ්ටියෙන් හිත නිදහස් කරගන්න නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න, නොබැඳින්න. මේක තේරුම් ගත්තට පස්සේ අපි අර ධම්මානුධම්ම සූත්‍රය හරිය තේරුම් ගන්නවා. දැන් අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් නිතරම කල්පනා කරන්න, කටයුතු කරන්න මේකේ අනිත් පැත්ත, රූපං නිත්‍යතෝ සුඛතෝ අත්තතෝ, වේදනා නිත්‍යතෝ සුඛතෝ අත්තතෝ, ඒ වගේම සංඥා සංඛාර විඥාන නිත්‍යයි සුඛයි අත්තයි කියලාමයි පෘථග්ජන පුද්ගලයෙක් නිතරම ක්‍රියා කරන්නේ. මොකද ප්‍රිය දෙයට ඇලීම විතර සතුටක්, සහනයක්, සුවයක්, වටිනාකමක්, ආස්වාදයක් පෘථග්ජන පුද්ගලයාට නැහැ. හැබැයි ඒ ආස්වාදය ලැබීමත් සමගම ආදීනවය, අර ඊයේ සත්තත්තාන කුසල සූත්‍රයේ විග්‍රහ කර ආදීනවය තමන්ට උරුම වන බව ඒ පුද්ගලයා දන්නේ නැහැ. දැන් මේ ධර්මය අහුව පුද්ගලයා තේරුම් ගන්නවා මේ රූපං නිත්‍යසේ සුඛසේ අත්තසේ ගැනීම නිසා ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැත්නම් මෙහෙම ගන්නෙ නැහැ. ප්‍රිය වූ මනාප වූ සියලු රූප ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයට මරමුණු වන අතීත වර්තමාන අනාගත දුරළඟ සියුම් ගණ මේ සියලු එකලස ආකාර වූ රූපම ප්‍රිය මනාපනම් මිහිරිනම් ආස්වාදයක් ලැබෙන නිසා පෘථග්ජන පුද්ගලයා එකට බැඳිනවා. ඒ බැඳීම තමා පැවැත් සම්බන්ධිත වෙන්නේ. එනිසා මේ මෙහෙම රූපේ මේ ආස්වාදය නිත්‍ය නැහැ, සුඛ නැහැ, අත්ත නැහැ. එන අනු අය රාණිච්ච දුකානත්මනේ ගල නිබ්බිදාගෙන් තත්වයට පත් වෙන්නේ. එනිසා මේ ආර්ය ශ්‍රාවකයකට පමණයි මේකෙන් මේ මිදෙන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ අභිනන්දනයෙන් මිදී නිදහස් වෙන්න අර නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන තත්වයට පත් වෙන්න ඕන. මේ ප්‍රිය දේ වගේම අප්‍රිය දේ, ඒ වගේම ප්‍රියාප්‍රිය අතර මැනීම තුනට හඳහාම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න අවශ්‍යයි. ඒක තමයි මේ අනුධම්ම සූත්‍ර හතරෙන්ම අනුපූරකව මෙතෙක් මේ බුද්ධ දේශනාවේ අපි මේ අහලා දැනගත්ත සියලු කරුණවල සාරාංශයක් තමයි මේ අනුධම්ම සූත්‍ර හතරේ තියෙන්නේ. අවසාන වශයෙන් අපි කරගත යුතු දේ තමයි මෙතන තියෙන්නේ. මේ අනුධම්ම සූත්‍ර හතර මෙතනින් අවසානයි. ඊළඟට ඊට ඉස්සෙල්ලා තියෙන සූත්‍රය අනත්ත ලක්ෂණ සූත්‍රය. මේ අනත්ත ලක්ෂණ සූත්‍රය තියෙන්නේ ඔය අනුධම්ම සූත්‍ර හතරේ තියෙන දේමයි. හැබැයි වෙන බොහොම ලස්සන විදියකට බුදුහාමුදුරුවෝ මේ අනත්ත ලක්ෂණ සූත්‍රය ඔය කරුණු හතර, ඔය නිබ්බිදා බහුලෝ විහෙරය, අනිත්‍යානුපස්සී විහෙරය, දුක්ඛානුපස්සී, අනත්තානුපස්සී විහෙරය කියන මේ කරුණු බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට ඉදිරිපත් කළා. කාටද මේ ඒකන් සම්යම් භගවා බාරණසයන් විහෙරති ඉසුපතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවග්ගයේ බික්කුව ආමන්ත්‍රේ. දැන් කවුරුත් දන්නවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අර ඉසිපත්තනාරාමයට ඉසින් බැසගලට ගිහිල්ලා පංචවග්ගයේ බික්කුව අර කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි මේ කියන පස් දෙනා සෝතාපන්න ඵලයට පත් කළා. පළමුවෙන්ම ධම්මචක්කපවත්තන සූත්‍රයේ හේතුඵල ධර්මය විග්‍රහ කරලා අර ත්‍රිපරිවට්ටං ද්වාසසං අකරං පරිඥාතම් පරිඥේය අභිඥේයං අභිඥේය භාවිතබ්බංච භාවිතං පහතබ්බංච භහිනං සච්චිකාතබ්බං විග්‍රහ කළාට පස්සේ සෝතාපට්ටි ඵලයට පත් වුණා හතර දෙනා. මේ සෝතාපට්ටි ඵලයට පත් වූ හතර දෙනාට තවදුරටත් බුදුහාමුදුරුවෝ නොයෙකුත් මේ ධර්ම කාරණා පිළිබඳව විග්‍රහ කරලා ඊට පස්සේ මේ පංචවග්ගයේ භික්ඛුන් ආමන්ත්‍රණය කරලා සියලුම දැන් සෝතාපන්නයි එයාට තව එයාට මේ ටෙස්ට් එකක්, එහෙම නැත්නම් මේ ප්‍රශ්න බැලක් ඉදිරිපත් කළා. ඒ අනුව දැන් බුදුහාමුදුරුවෝ මේ පංචවග්ගයේ භික්ඛුන්ට පොඩි කෙටි දේශනාවක් කරනවා. රූපං භික්කවේ අනත්තා. දැන් අනිච්ච දුක්ඛ මෙතෙන්දි කිව්වේ නැහැ, අනත්තා තමයි කිව්වේ. මේ තුනේම කියපු එක තමයි තියෙන්නේ. නමුත් රූපං භික්කවේ අනත්තා, රූපංච හිදං භික්කවේ අත්තා අභවිස්ස. අත්තා අභවිස්ස කියන්නේ මමත්වයෙන් මගේ වසඟේ පවත්වා ගැනීම කිසි කෙනෙකුට කවදාවත් කොහොමවත් කරන්න බෑ. අභව්‍යයි ඒක. අභවිස්ස කියන්නේ අභව්‍යයි, භව්‍ය නෑ. ඒ නිසා රූපංච හිදං, මේ රූපය තමන්ට කැමති පරිදි, ඍෂි පරිදි, මනාප පරිදි තමන් උපාදානය කරගත්ත රූපයක් තමන්ට අත්තසේ පවත්වන්න බෑ. ඒක අනත්තා. නයිදං රූපං ආබාධාය සංවත්තේ. මේ රූපය අර විපරිණාමයට පත් වෙන අවස්ථාවේ නයිදං රූපං ආබාධාය. ඒ ඇති වෙන අර විපරිණාමයේ ආබාධය කාටවත් කොහෙන්වත් කිසි කෙනෙකුට නවත්තන්න බෑ. ලබ්බේතච රූපේ එවං මේ රූපේ රූපං හෝතු, එවං මේ රූපං මා අහෝසීති. මේ මිදී නිදහස් වීම තමා එකම පිළියම. යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා තස්මා රූපං ආබාධාය සංවත්තති නච ලබ්බති රූපේ, එවං මේ රූපං හෝතු, එවං මේ රූපං මා අහෝසීති. ඒ නිසා මේ රූපය පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා. මේකේ අනත්ත බව, මගේ වසඟේ පවත්වා ගන්නට නොහැකි බව, මට කැමතිසේ ඍෂිසේ මනාපසේ පවත්වන්න බැරි බව ප්‍රත්‍යක්ෂ කළ දැන ගැනීම තමයි මේ මා අහෝසිති. ඒ අනුව මේ රූපෙට බැඳීම සාමුලින්ම මා අහෝසිති, බැඳීමෙන් නවත්වන්න පුළුවන්. මෙහෙම ඒක රූපය පිළිබඳව ඊගාවට වේදනා අනත්තා, වේදනා හිදං, ඊළඟට සංඥා අනත්තා හිදං, සංඛාර අනත්තා, සංඛාරච හිදං, විඥානං අනත්තා, විඥානංච හිදං. මේ පහ පිළිබඳවම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පිළිබඳවම මේ අනිත්‍ය දුක්ඛ අනත්ත මේ විග්‍රහය කරලා මේක මට කැමතිසේ පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නොවන බව පැහැදිලි විග්‍රහයක් පංචස්කන්ධය පිළිබඳව බුදුහාමුදුරුවෝ පංචවග්ගයේ භික්ඛුන්ට විග්‍රහ කරලා මේ අවසානයේ මේ පංචවග්ගීය භික්ඛුන්ගෙන් ප්‍රශ්න වැලක් බුදුහාමුදුරුව අහනවා. ඒක විග්‍රහ කළාට පස්සේ, මේ අනිච්ච දුක්ඛ අනාත්ම විග්‍රහ කළාට පස්සේ තමන්ට කැමති ජීවිතයේ මනාපසේ කොයිතරම් ආස්වාදයක් ලැබුණත් මේ රූපය මම කොට, මගේ කොට, මගේ වසඟේ පවත්වන්නට බැරි බව විග්‍රහ කරලා එහෙම පවත්වන්න උත්සාහ දරීම ආබාධයට, එහෙම නැත්නම් දුකට හේතු වෙන බව විග්‍රහ කරලා දැන් ප්‍රශ්න වැලක් අහනවා. තං කිං මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡාවා අනිච්ඡාවාති කියලා ප්‍රශ්නයක් ඇහුවා. තං කිං මඤ්ඤත, මඤ්ඤත කියන්නේ මමත්වයෙන් තමන්ගේ කැමැත්ත අනුව යම්කිසි කෙනෙක් ඒ රූපය නිච්ඡසේ ගන්න හැදුවොත්, ඒ රූපය අපි උපාදානය කරගත්තොත්, ඒ රූපය කැමැතිසේ පවතිනවද, කැමැතිසේ පවතින්නේ නැද්ද? නිච්ඡංවා අනිච්ඡංවා, නවත්ත ගන්න පවත්ව ගන්න පුළුවන්ද කැමැත්ත අනුව, තමන්ගේ ආස්වාදය සඳහා රිස්සානුව පවතිනවද නැද්ද කියන ප්‍රශ්නයක් ඇහුවා. පංචවග්ගීය භික්ඛුන්ගෙන් පංචවග්ගීය භික්ඛුන් කවා අනිච්ඡං බන්තේ, මේක නිච්ච නැහැ, කැමැතිසේ පවත්වන්න බෑ, මේක න නිච්චයි. න නිච්ච කියන්න බෑ, මාගදී භාෂාවේ අනිච්චං කියන්න පුළුවන්. ඒවගේම යම් පනා නිච්චං දුක්ඛංවා තං සුඛංවා, යමක් යද නිච්චං තන් දුක්ඛං සුඛං කියලා ඇහුවා. යම් දෙයක් තමන් කැමැතිසේ, මේ තමන්ගේ කැමැත්ත අනුව අල්ලගත්තා නම්, ඒ දේ නිච්ච කොට පවත්වන්න බැරි නම්, ඒක සැපක්ද දුකක්ද කියලා ඇහුවා. යම් පනා නිච්චං දුක්ඛංවා සුඛංවාටි කියලා මේ පස්වග මහණුන්ගෙන් ඇහුවා. පස්වග මහණුන්ගෙන් දුක්ඛං බන්තේ, මේක කීයටවත් සැපයි කියලා අපි අල්ලගත්තට ඒක වෙනස් වෙලා අපේ කැමැත්ත අනුව පවතින්නේ නැත්නම්, නවතින්නේ නැත්නම්, ඒක විපරිණාමයට පත් වෙනවා නම් අපේ අකමැත්තට දුකට හේතු වෙනවද නැද්ද කියලා ඇහුවා. දුක්ඛං පන්තේ කියලා කිව්වා. ඊට පස්සේ යම් පන නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නු නම් තං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. දැන් මෙතන යම් පන නිච්ඡං දුක්ඛං අනත්තා නෙමේ ලැම්මේ විපරිණාම ධම්මං. අර ඊයේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ විපරිණාම ධම්මං. ඒ නිසා මේක මේ අනාත්ම කියන වචනේ කිසිසේත්ම මේකට මෙතෙන්ට ගැළපෙන වචනයක් නෙමේ. ආත්ම අනාත්ම කතාවක් නෑ. මෙතන තියෙන්නේ මේ විපරිණාම ධම්මේ තමයි අත්ත අනත්ත කියලා තියෙන්නේ. ඒ අනුව යමක් ඒ වගේ දුකට හේතු වෙනවා නම් ඒක මේ අස්මිමානෙන් මගේ වසඟේ අත්තසේ අස්මිමානෙන් අල්ලගෙන තවදුරටත් පවත්වන්නට උත්සාහ ගන්න හැම අවස්ථාවකම විපරිණාම ධම්මය නම් නියතයෙන් උරුම වෙන්නේ. ඒ අනුව ඒක සැපක්ද ඒක පවත්වන්න පුළුවන්ද මම මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා. නො හේතං වන්තේ. මේක සුදුසු දෙයක් කැමති දෙයක් වෙන්නේ නැහැ. මේක කිසිසේත්ම ගැළපෙන දෙයක් නෙමේ මේ දුකට හේතු වෙන දෙයක් නිසා. ඒ වගේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත පිළිබඳව තමයි මේ බුදුහාමුදුරුවෝ දිගටම මේ ප්‍රශ්න ඇහුවේ. මේ පළමුවෙන්ම රූපං, ඊට පස්සේ වේදනා, ඊට පස්සේ සංඥා, ඊට පස්සේ සංකාර, ඊට පස්සේ විඥාන, මේ නිච්ඡංවා අනිච්ඡංවා මේ ප්‍රශ්න පහ පංචස්කන්ධය පිළිබඳවම පංචවග්ගීය භික්ෂුන්ගෙන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත පිළිබඳව මේ ආකාරයට දිගටම ප්‍රශ්න අහගෙන ගියා. ඊළඟට මේ එතකොට මේ ප්‍රශ්න දැන් තුනයි අනිච්ච දුක්ඛ අනාත්ත පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව තුන් අර පහ 15ක් ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්න 15ටම දැන් මේ පස්වග මහණුන්ගෙන් බොහොම යථාභූත ඥාන දර්ශනෙන් ඒ උත්තර එයාට අවබෝධ වෙන විදිහට උත්තර ලබා ගත්තා. ඒ ලබා ගත්තට පස්සේ ඊගාවට බුදුහාමුදුරුවෝ තව ඉදිරියට ගියා. තස්මාතිහ භික්කවේ යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා ප්‍රණීතං වා යන් දුරේ සම්තිකේවා. අර 11 සාගර. දැන් ඉස්සෙල්ලා රූප වේදනා සංඥා සංකාර පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ත පොදුවේ ඇහුවේ. දැන් 11 ආකාරයකට අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, අධ්‍යාත්මික රූප, බාහිර රූප, ඕලාරික රූප, සුකුම රූප, හීන රූප, පණීත රූප, දුර රූප, ළඟ රූප, මේ විදිහට 11 ආකාරයකටම මේ අනිත්‍ය දුක්ඛ හැටියට මේ ප්‍රශ්න නැවත ඇහුවා. රූපේ පිළිබඳව ඊළඟට යාකාචි වේදනා ඒ ඇහුවා. ඊට පස්සේ යාකාචි සංඥා, ඊට පස්සේ සංකාර, ඊට පස්සේ විඥානම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව නැවත 11 ආකාර වූ අර හිතක උපදින්නට පුළුවන් මේ සියලු ආකාර වූ රූප පිළිබඳවත් 11 පහ 55යි. 55 අර තුනෙන් වැඩි කළාම 165ක් ආකාරයට ප්‍රශ්න මේ පස්වග මහණුන්ගෙන් අහලා ඒ අයට ඒ පිළිබඳව යථාභූත ඥානයක් ලබා දුන්නා. ඒ අනුව යං කිංචි විඥානං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා ප්‍රණීතං වා යන් දුරේ සන්තිකේවා සබ්බං විඥානං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒ අනුව මේ පස්වග මහණුන්ට මේ පංචස්කන්ධය පිළිබඳව මේ උපාදානය කරගන්නා මේ පැවැත්ම පාත්තා ගන්නා ඒ පංචස්කන්ධයේ ඇති තතු යථාවාදී තථාකාරී ලෙස තථාවාදී යථාකාරී ලෙස ඒ අයට අවබෝධ කරලා දුන්නා. ඒ අනුව ඒවන් පස්සං භික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. අවසාන වශයෙන් මොකටද මේ සියලු ප්‍රශ්න ඇහුවේ? මේ නිබ්බින්දති කියන තත්වයට හිත අර නොබැඳෙන තත්වයට ගේන්න. රූපස්මින්පි නිබ්බින්දති. වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංකාරේසු නිබ්බින්දති. විඤ්ඤාණස්මින්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්ඡති, විමුත්තස්මිති ඥානං විමුත්තමිඥානං හෝති, කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. මේ තමයි මේ සියලු පංචවග්ගයේ භික්ඛුන් මේ තේරුම් අරගෙන මේ අතනි බින්දති එසමග්ගෝ විසුද්ධියගෙන් තත්ත්වය මෙතෙන්දී අවබෝධ කරගත්තා. මේ පංචස්කන්ධයට බැඳීම තමයි මේ සියලු දුක්වලට හේතුව. මේකට බැඳිය යුතු නැහැ, නොබැඳිය යුතුයි. ඒ නොබැඳිය යුතු බව, නොබැඳීමේ තියෙන සුවය, මේ සාහනීය විමුක්තිය තේරුම් ගත්තා. ඒ අනුව නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති. අර නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිං පජහති, විරාගානුපස්සී විහෙරති රාගං පජහති. ඒ වගේම නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති, පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජහරිම තමයි මෙතන. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්ඡති, විමුත්තස්මින් විමුත්තස්මිති ඥානං හෝති. ඒ අනුව කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත් ආයාති පජානාති කියන්නේ අරහත්තුන් වහන්සේගේ ලක්ෂණ හයක්. මේ අනුව මේ පංචවග්ගයේ භික්ෂූන්ම අරහත් ඵලයට පත් වුණා කියන එකයි. ඉදමෝච භගවා අත්තමනා පංචවග්ගයේ භික්ඛු භගවතෝ වාසිතං අභිනන්දු ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් පඤ්ඤමානේ පංචවග්ගයානම් භික්ඛූනම් අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්ඡින්තුන් සිටි. අනුපාදාය ආසවේහි කියන්නේ අරහත් ඵලයම ප්‍රකාශ කරන තව සබ් අර ආසවක්කේ ඥානය. දැන් මෙතන මේ පංචවග්ගයේ භික්ඛුන් ධානලාභීන්, ඒගොල්ලෝ අභිඥාලාභීන්, ධානලාභීන්. ඒගොල්ලන්ට ධාන මාර්ගයක් හෝ අභිඥාලාභයක් නෙමේ මාර්ගයක් නෙමේ පෙන්නුවේ. ඒගොල්ලන්ට මේ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය තමයි ඒගොල්ලන්ට පෙන්වුවේ. අර මලකඩ ටික කඩපු පුද්ගලයෝ, සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෝ, මේ තවදුරටත් මේ බැඳීම තිබුණේ අර රූපරාග මාන උද්දච්ච අවිද්‍යා අනුව. ඒ අනුව ඒව කඩන්න තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ එකලොස් ආකාරයකට විග්‍රහ කළ පංචවග්ගයේ භික්ඛූන්ගේ මේ බැඳීම නිබ්බිදා කියන තත්වයට පත් කළා. ඒ අනුව නිබ්බින්දං විරජ්ජති, විරාගං විමුච්ඡති, විමුත්ති ඥාන දස්සනං හෝති කියන තත්වයට පංචවග්ගයේ භික්ඛූන් මේ යථාභූත ඥාන දර්ශනයෙන් පත් කළා. මේක මේ හැම සූත්‍රයකම යම් කිසි කෙනෙක් මේ මඟඵල සාක්ෂාත් කරගන්නම් මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය. මේක තමයි බුද්ධානුස්සතිය. භව අවසාන වශයෙන් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන බැමි තුන සාමුලින්ම උදුරා කපා අයින් කර ඒ භව සදාටම අර නිදහස් වීම. ඒකෙන් නිදහස් වීම. ඉතින් ඒක නිසා අනුපාදෝ ආසව නැවත නූපදින ආකාරයට අනුපාදාය විමුක්තෝ කිව්වේ ඒකයි. ඉතින් ඒ අනුව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම තමයි පංචවග්ගයේ භික්ඛුන්ටත් දේශනා කර සූත්‍රය. ඒ මිසක් මේ ඒ අය ධානලාභීන්, ඒ අය අභිඥාලාභීන්, ඒ අයට අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ලබන්නට කිව්වේ නැහැ බුදුහාමුදුරුව. මේ පංචවග්ගයේ භික්ඛුන් පළවෙනි අරහතුන් වහන්සේලා බුදුහාමුදුරුව මේ බුද්ධත්වයට පත් වෙලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කර ගැනීමෙන් සහ නිබ්බිදාය විරාගය නිරෝධ පටිනිසග්ග කියන බුද්ධානුස්සතියෙන් තමයි මගඵල සාක්ෂාත් කරගන්නට අවශ්‍ය මේ මග පැහැදිලි කළ දුන්නේ. ඒ නිසා දැන් මේ නිබ්බිදාය කියන වචනේ තමයි දැන් මේ කාටත් තේරෙන්නේ නැති සත්වට්ඨාන කුසල සූත්‍රයේ එවගම බොහෝ සූත්‍රවල හැම තැනකම මේ අනුදම්ම සූත්‍ර සියල්ලෙම මේ නිබ්බිදා තමා නිබ්බිදාය තමා වැදගත්ම කෙරෙන්න ඕන ක්‍රියාපිළිවෙත එතෙන්ට තමයි එන්න ඕනේ. නමුත් මේ නිබ්බිදාය කියන වචනේ ත්‍රිපිටකයේ පරිවර්තකයෝ මොකක් කියලාද පරිවර්තනය කරලා තියෙන්නේ? කලකිරි. යම් කිසි කෙනෙක් කලකිරෙන්නේ මොකකටද? කලකිරෙන්නේ ද්වේෂේ. සම්පූර්ණයෙන්ම පරිවර්තකයෝ මේ බුද්ධ දේශනාව අර ඊයේ කිව්වනේ මේ ධම්මෝ අධම්මෝති දීපෙන්ති. ඕකම තමයි. ධර්මය අධර්මය කළා පරිවර්තකයෝ. ඒ නිසා නිබ්බිදාය කියන්නේ හොඳටම තේරෙනවා මේ බැඳීමෙන් නිදහස් වීම, බැම්මෙන් නිදහස් වීම. කලකිරීමක් එහෙම නෙමෙයි. දැන් ඒ වගේම දැන් ඔය ත්‍රිපිටක පරිවර්තකයෝ අර බෝසත්තුමා ගිහි ගෙදරින් නික්මෙන දවසෙත් මේ ගෙදරින් ගියේ කලකිරිලා කියලා කියනවා. ඒකත් සම්පූර්ණයෙන්ම වැරදි කතාව. කලකිරිලා හැම ගියේ නැහැ. කලකිරිලා ගියා නම් ඔහොම යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ කලකිරීම කියන වචනේ බුද්ධ දේශනාවට බුද්ධ ශ්‍රාවකයෙකුට අරිය ශ්‍රාවකයෙකුට ගැළපෙන වචනයක් නෙමේ. ඒක වැරදි වචනයක්. නමුත් මේ සියලු ත්‍රිපිටක ධර්මවල සිංහලට පරිවර්තනය කරනකොට මේ නිබ්බිදාය නිබ්බින්දං මේ වගේ දැන්වල නිබ්බින්දති හැම තැනකම මේ කලකිරීම කියන වචනේ සිංහලට දාලා සිංහල මිනිසුන් මේ විකෘති කළා, විනාශ කළා, ධර්මයේ විකෘති කළා, නිවන් දකින්න පාර වැහුවා. ඉතින් ඒක නිසා මේ වචනෙන් බුදුහාමුදුරුවෝ විවෘත කළ නිවන් මාර්ගය පරිවර්තකයෝ වචනෙන්ම වහලා මිනිසුන්ව නොමගට යම්බවා කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. අභි නිෂ්ක්‍රමණය කියන වචනෙත් පාවිච්චි කරලා තියෙනවා. අභි නිෂ්ක්‍රමණය කියන්නේ ඉතින් මගහැර අතහැර ගියා කියලා සියලු දේ. ඒකත් නිබ්බිදාය කියන වචනෙටම කිට්ටු දෙයක්. කල්ලං කියන්නේ මේ කෙලෙස් බැමි. ඒ වලින් මිදී නිදහස් වීම. කළු කියන්නේ කෙලෙස් කියන්නේ කළු දේ. මේ කල්ලං කියන්නේ සාමාන්‍යයෙන්ම මේ පංචස්කන්ධයට බැඳුණා නම් අපි අර කල්ලම් කියන தത്വෙට ඒකෙන් මිදි නිදහස් වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්ත ගමන් දැන් මෙතන අජ්ජත් බහිද්ද කියන එක වෙනුවට මෙතන විග්‍රහ කළේ අර අතීත වර්තමාන අනාගත දුර ළඟ ඊට පස්සේ තියෙන අජ්ජත් බහිද්ද තේරුණාද? මෙතන 11 ආකාර වූ මේක දැන් අපි රූපස්කන්ධය කිව්වහම 11 ආකාරයි. රූපස්කන්ධය 11 ආකාරයි. රූපස්කන්ධේ උපාදානය කරගන්නත් පුළුවන් ඒ 11 ආකාරයෙන්. එතකොට රූප උපාදානස්කන්ධයත් 11 ආකාරයි. රූපස්කන්ධයත් 11 ආකාරයි. වේදනාස්කන්ධයත් 11 ආකාරයි. වේදනා උපාදානස්කන්ධයත් 11 ආකාරයි. සංඥා ස්කන්ධයත් 11 ආකාරයි. සංඥා උපාදානස්කන්ධයත් 11 ආකාරයි. ඒ වගේම විඥානස්කන්ධයත් 11 ආකාරයි. විඥාන උපාදානස්කන්ධයත් 11 ආකාරයි. එහෙම තමයි 55 හැදෙන්නේ. පහසුවක් වෙන්න ඇති. හැබැයි පහසුවක් වුණාට ඒ ඇයට මේ අභිඥා නිසා යම් ආකාරයක ඒ අයගේ රාගය ද්වේෂය කියන එක තදංගම විස්කම්බන වශයෙන් එය දුර්වලලා තිබ්බා. අන්න ඒ නිසා පහසුවක් වුණා. දැන් ඒ අය මේ යෝගාවචාරීන්. ඒ අය අර ගිහි ගෙදරි හිටිය බැමි වලට හිරපුවා හිර වෙලා හිටියා නෙමෙයි. ඒ නිසා එයාට මේක එකපාර්ට තේරුම් ගන්න පුළුවන්කමේ ශක්තියක් තිබුණා. මේ ධර්මය මෙතෙක්කල් අහන්න තිබුණ නෑනේ ඔය අනිච්ච දුක්ඛානාත්ත. දැන් අදත් සිංහල බෞද්ධයෙකුට මේ අනිච්ච දුක්ඛානාත්ත කියන එක නිබ්බිදා කියන එක අහන්න නෑ. අද තියෙන්නේ මොකද්ද? ඒ වෙනුවට තියෙන්නේ කුණු හරපයක්. අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙම එකක් අනිපල කරගිලි. ඒක ඇත්ත වශයෙන් අපබ්‍රංශයක්. ඇත්ත වශයෙන් බුද්ධ දේශනාවට නොගැලපෙන වචනයක් ඔය නිට්ටයයි අනිත්‍යයි දුකයි සැපයි ආත්මයි අනාත්මයි. ඊට පස්සේ නිබ්බිදා කියන්නේ කලකිරීම. වචන සියල්ල පරිවර්තකයන් විසින් ධර්මයේ විකෘති කිරීම චේතනාවක් නැතත් කරපු වැඩේ නිසා ධර්මය අධර්මය ධම්මෝ අධම්මෝති දීපෙන්ට ආචික්කනා දේශනා අනාචික්කනා එකයි උනේ. බුද්ධ භාෂිතය ලපිටය අලපිටය අභාෂිතය කළ ඔය තුනම වෙලා තියෙනවා ඔය පරිවර්තකයන් නැති. එකයි වැඩි. දැන් මේක ඔය විදිහට පරිවර්තනය කළේ නැහැ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දවසේ ඉඳන්. ඔය සුද්ධෝ ඔය ජෝර්ජන ජේම්ස් ප්‍රින්සස් එංගලන්තෙදි මේක කරනකම් මෙහෙම කළේ නැහැ. මේවා තේරුම් ගන්න පුළුවන් මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ විදිහට තිබුණා. නමුත් ඕක මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කොහෙවත් තිබෙන්නේ නැහැ. දැන් අපේ ඔය සීලාචිලා කියන්නේ අනේ අනිත්‍යම්. මේක තිබුණේ භාවිතේ. අනිත්‍ය කියලා එකක් තිබුණේ නැහැ. පරිවර්තකය තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මකලේ. අද සියලු දේශකයන් වහන්සේලා කියන්නේ ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නිට්ටයයි සුඛයි ආත්මයි. ඔක ධර්මයක් නෙමෙයි. ඔක අධර්මයක්. ඔක බුද්ධ භාෂිතය නෙමෙයි. ඔක අලපිටිය අභාෂිතය. සංකාර කියන්නේ එකක්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන අතීත දුර ළඟ අති වර්තමාන අර 55 ආකාරයටම බැඳෙන්න පුළුවන්. ඔව් ඒක මේක මෙතන දැන් ඒ වර්ගීකරණය නෙමෙයි. මෙතන තියෙන්නේ මේ පංචස්කන්ධය. මෙතන තියෙන්නේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි. එතකොට පංචස්කන්ධය තියෙන්න ඕන පරිහරණය කරන්න උපාදානය සබ්බූපදී පටිනිස්සබ්බ. අපි කරන්න ඕන මොකද? සබ්බ උපදී පටිනිස්සබ්බ. සියලු ඒකනි කිව්වේ අර අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිත. උපාදානය කරගෙන අපේ කැමැත්ත අනුව අපේ අවශ්‍යතාව අනුව අපිට හිසිසේ මනාපසේ නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් මේ පැවැත්ම තුළ නිශ්චිත වශයෙන් නැහැ. ඒකයි අවබෝධ කරගත යුතු දේ. මම මේ පංචවග්ගී බිකුන්ටත් ඔය කතාවයි මේ ප්‍රශ්නවලක් අහලා කිව්වේ. මේක අතීත වුණත් වර්තමාන වුණත් දැන් අපිට බොහෝ දුරට දැන් වර්තමානයේ එන්නේ රූපයක් හෝ වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් උපාදානය කරගන්න අතීතය වෙන්න පුළුවන්. දැන් මේ වර්තමානයේ විතරක් නෙමෙයි අනාගතය වෙන්නත් පුළුවන්. දුර වෙන්නත් පුළුවන්. ළඟ වෙන්නත් පුළුවන්. සිවුම් වෙන්නත් අධ්‍යාත්මික බහිජ්ජා මේ හිතට එනවා. 11 ආකාරම වූ පංචස්කන්ධය ඒක තමයි අවසාන වශයෙන් මේ සමස්තයක් වශයෙන් කැටිකොට කිව්වහම මේ සියලු දේ එන්නේ ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට එන රූප වේදනා සංඥා සංකාර විඥාන පහමයි. ඔව් ඒකනේ කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියලා. සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා. සංඛාර කියන තැන කඩා ගන්න ලේසි තැන. ඒකයි ඒක කිව්වේ. සම්පූර්ණ අනත්ත වෙනුවට අනත්ත ලක්ෂණ සූත්‍රයේ සත්තරාණ සූත්‍රයේ අනත්ත නෙමෙයි පාවිච්චි කරලා තියෙන වචනේ මොකද්ද? විපරිණාම. ඒ වගේම අත්ත වෙනුමට අස්මිමානේ පාවිච්චි කළා. එතකොට ආත්මානාත්ම කියන එක සම්පූර්ණයෙන්ම බුද්ධ දේශනාවට ගැළපෙන වචනයක් නෙමෙයි. බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ කොහේවත් ආත්මවාදයක් හෝ අනාත්මවාදයක් වචනිකින්වත් කොතනකදවත් දේශනා කරේ නැහැ. එහෙම එකක් නැහැ. බුද්ධ දේශනාව හේතුඵල වාදයක් නෙමෙයි ධර්මයක්. හේතුඵල ධර්මයක. මේ කිසිම කෙනෙක් තමන් කරන හේතුවක්මයි ඵල විපාක දෙන්නේ. නොකල දෙයක් තමන්ට පසුපස එන්න බෑ. තමන් කරපු නරක දේ තමන් පසුපස එහෙම කාටවත් වළක්වන්න බෑ. තමන් කරපු හොඳ වැඩේ තමන්ට යහපත්සේ සඵලසේ මේ පැවැත්ම සුදු කරන්න, එහෙම නැත්නම් මේ පැවැත්ම පිරිසිදු කරලා නිවනට ලං කරන්නට උපකාර වෙනවා. මේක පැහැදිලිව ඔය ආත්මානාත්ම කතාව නැතුව මේක මේ හේතුඵල ධර්මයට බහගලපා බලන්න උගන්වනවා නම් මොකද වෙන්නේ? ඔය පොඩි ළමයින්ට දහම් පාසල්වල කොයි තරම්නම් වෙනසක් වෙන්න තිබුණාද මේ සමාජයේ? ඔක්කොම වැරදි. ඔය උපනිෂද් ධර්මයට ගැලපෙන අර කර්මවාදයට අදාළ වූ දෙයක්කට කිට්ටු දෙයක් තමයි මේ ඔය ආත්මානාත්මවාදය. ඒ වගේම බුදුහාමුදුරුව කිසිසේත්ම සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියලා හැම බුදුහාමුදුරුව කොතනකවත් කොහේවත් කියලා නැහැ. ඒක උපනිෂද් ධර්මයේ, ඒක ජෛන දර්ශනය. බුදුහාමුදුරුව කිව්වා මේ සූවිසි ප්‍රත්‍යයෙන් කර්මය එකක් පමණයි. කර්මයන් එකක්, ඒක ඇත්ත. නමුත් මේ කර්මයට ඕන කෙනෙකුට ප්‍රතිකර්ම කරන්න පුළුවන්, උපකර්ම කරන්න පුළුවන් උපක්‍රම. සම්‍යක් ප්‍රයෝග වලින් කර්මය සහ මුලින්. දැන් මම කිව්වන්නේ දැන් අර ඒරපත්ත හාමුදුරුවන්ට මේ ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරන්න පුළුවන්කම තිබුණා නම් දැනගෙන හිටියා නම් එදා ඒ නාගයෙක් වෙලා සතර අපායට යන්නේ. ඕක ඇත්ත වශයෙන් අපි සම්මා ප්‍රයෝග මේක. සං රාගය ද්වේෂයෙන් මොහේ මිදී නිදහස් වන්නට කළ යුතු ප්‍රතික්‍රියා සම්මා ප්‍රයෝග. ඒක දැනගන්න ඕන. කොහොමද කරන්න කියන එක දැනගන්න ඕන. අත්ත සම්මා පණිතීච තේරුම් ගන්න ඕන. ඒක තමයි සම්මප්පඤ්ඤායේ දට්ටබ්බන් කිව්වේ සම්ම ප්‍රයෝගම කියන එකම තමයි. දැන් මේ රූපය දුර රූපයක් නම් ඒ රූපය දිගේ අපි සංචේතනා පැවැත්වුව සංකාර කළොත් විතරයි ඒ දුර රූපයට අදාළ අර රූපය පංචස්කන්ධය හැටියට උපාදානය කරගන්නේ. ඒ දුර රූපය අව්‍යාගත රූපයක් නම් ඒ දුර රූපය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛාන තුන් පැත්තක් තියෙනවා. එකෙන් තේරුණා මේකෙන් අර පංච උපාදානස්කන්ධයට අදාළ වූ රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි අපි මේ ක්‍රියාවලෙන් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග විය යුත්තේ. ඒ දුර රූපයම මේකත් හොඳට තේරුම් ගන්නවා. මෛත්‍රී කර අපි දැන් අපිට එකපාරට මෙනෙහි වෙනවා. අපි අතීතයේ කවදා හරි කාට හරි බොහොම මෛත්‍රී කරුණා මුදිතා පැතුරු පැවරු ඒ රූපය. ඒක ආසේවිතයි භාවිතයි බහුලීගතයි. නමුත් ඒක නිසා මේ අපේ හිතට එන වර්තමාන මොහොතේ එන මේ සියලු සිත් දෙකකට බෙදා ගන්න ඕන. සතෝ ආසසති සතෝ පස්සසති. එනිසා මේ අපේ රූප අපේ හිත අර විඥාන ශක්තියක් වේගයක් ආවේගයක් වේදනාවක් මෙතෙක් නූපන් විදියට අලුතෙන් උපදින්නට එනවනම් ඒකට තමයි අපි අන්නේ ඒකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙහි කළ නිබ්බිදා. ඒකටයි නොබිදෙන්න ඕන. ඒකෙනුයි වෙන් වෙන්න ඕන. ඒකෙනුයි මිදෙන්න ඕන. ඒකෙනුයි නිදහස් වෙන්න.
ස්වාමීන් වහන්සේ කෙලෙස් සහිත සිතිවිල්ල ලෝභ ක්ෂය දෝෂ ක්ෂය මෝහ
නිබ්බිදා කළ ගමන් ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය වෙනවා. ආයෙනවනම් කය කළ නැහැ. පරිමුච්ඡති පරික්‍යා කළ නැහැ. ඒකයි හේතුව. ඒක තාවකාලිකව යටපත් කළා තියෙනවා. නිබ්බිදා කියන තත්වයට පත් වෙලා නැහැ, පත් කරලා නැහැ. ඒක ඒක එහෙමනම් හරියට මේ ආනපාන කරලා නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා තියෙනවා. නිච්ච සුඛත් පජහති නැහැ. ඒ පජහති කරලා නිබ්බිදා වෙන්නම ඕන. නිබ්බිදා වෙනවා අඩු ගන්න එක දිගට මේක පිළිබඳව කීප සැරයක් මෙනෙහි කරනකොට ඔය නිබ්බිදා කියන தත්වයේ එන්නම ඕන එනවාමයි. තමන්ටම දැනෙනවා ඒ තමන් දැන් නොබැඳුන බව. දැන් ඒකෙන් අපි වේගයක් වේදනාවක් නොගන්නා බව අර පච්චවේක්ඛිතබ්බම් ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් තමන්ටම තේරෙනවා. තමන්ටම තේරෙන්නේ නැත්නම් තමන් දැනගන්න ඕන තාම තමන් අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කළාට නිච්ච සුඛත් අයින් කළා නැහැ. කොතන හරි වරදක් අඩුවක් තියෙනවා. මේ කරපු ආනපාන කරලා නැහැ පූර්ණ වශයෙන්. ආනපාන හරියටම පූර්ණ වශයෙන් කළා නම් අනිත්‍ය අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති නිබ්බිදා අනුපස්සී විහෙරති අභිනන්දින් පජහති වෙලා තියෙනවා. ඒක තියෙනවා නම් ඒක කැපෙනවා, පරික්ඛයා වෙනවා, පරිමුච්ඡති වෙනවා. ඒකනේ මෙතන තියෙන්නේ නිබ්බිදා කියන தත්වෙට පස්සේ පරික්ඛයා පරිමුච්ඡති වෙන්නේ, කැපෙන්නේ, සාමලින් කැපෙනවා. අන්න රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය. ඔව් වේගයක් වේදනාවක් අලුතෙන් ඒ රූපය මතක් වුණාම සිහිපත් වෙනවාම දුර හෝ ළඟ හෝ අධ්‍යාත්මික බාහිර මේ මොන ආකාරයකට හරි තාමත් අලුතෙන් අර වේගයෙන් මත් වෙනවනම් වේමත්තතාවය ඇති වෙනවනම් එකෙන් වේගයක් වේදනාවක් වෙනවනම් තාම තියෙනවා තමන්ගේ හිතේ නිබ්බිදා නැහැ. මේක මොකද පරිමුච්ඡති පූර්ණ වශයෙන්ම මිදී නිදහස් වුණා. නිබ්බිදා වලට පස්සේ පරිමුච්ඡති කියන්නේ නිවනමයි. රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කයමයි පරිමුච්ඡති. පරික්ඛයා කියන්නේ ඒක. දැන් ඔය රාගක්කය, ද්වේෂක්කය එක කපලා දැන් නැවත අනුපාදෝ නැවත අලුතෙන් නොඋපදින ආකාරයටම කපලා නිදහස් වුණා. පස්සේ එනවනම් තාම අර විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව කරලා නැහැ. නැහැ. ඒ මොහොත තුල නැති වෙලා යාම අර තාවකාලී යදිදන් සබ්බ සංකාර සමුතු. තාම සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නැහැ. දැන් ඔය තදංගම විස්කම්බන වශයෙන් යටපත් වෙලා තියෙනවා. එකයි යදිදන් සබ්බ සංකාර සමතෝ එකක්. ඊට පස්සේ ඔය නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය තමයි යදිදන් සබ්බ සංකාර සමතෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන සත්‍යයටපත් වෙනවා. නිබ්බානන්ති කියන එක තමයි නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය. දැන් මේක ටිකක් අපිට ප්‍රායෝගිකව කරනකොට එක දිගටම ඔය ආනපාන සතිය දවස් 7ක් කරගන්න ඕන. ඒකයි ඒ දවස් 7ේම සමහර විට වරින් වර ඔය එකම සංකාර අරමුණ එන්න පුළුවන්. 7 වරක් කැපුවොත් මේක 7 දවසක් තුල ඒක අන්න සම්පූර්ණයෙන් සහමුලින්ම නැවත නූපදින විදියටම පටිනිස්සග්ග වෙලා සබ්බූපදී පටිනිසක වෙනවා. ඒකයි මේක එකපාරක් කැපුවට නැවත එන්න පුළුවන්. නමුත් මෙහෙම නැවත නැවත කපනකොට අර සබ්බූපදී පටිනිසක වෙන අවස්ථාවක් එනවා. එතෙන්ට එනකන් ඉන්නව. හතරම කරන්න ඕන. හතරම නිවැරදි ආකාරයට තෝරාගෙන නිවැරදි අවස්ථාවේ ඒ හතරම යුගනද්ද හැටියට භාවිතා කරන්න ඕන, භාවනා කරන්න. ඒක තමයි නිවන. ඒක තමයි භාවනාව. මේක ටිකක් කරගෙන යනකොට ප්‍රායෝගිකව මේක අහලා දැනගෙන විතරක් හරියන්නේ නැහැ. මේක අහලා දැනගැනීම දැනුමක් විතරයි. දැක්මක් නැහැ. මේක අපි ආනාපාන සතිය ප්‍රායෝගිකව කරගෙන යනකොට අපිට ඒකේ සුවය, ඒකේ නිදහස් වීම, ඒකේ විමුක්තිය අපිටම අත්විඳ ගන්න පුළුවන්. ඒ අනුව අපි ඒකට කැමති වෙනවා, ඒකේ නිදහස් වෙනවා, ඒකෙන් අර පරිමුච්ඡති පරික්‍යා වෙනවා. මොකද ඇහුවේ? නිවන නෙමෙයි අරමුණ කරගන්න ඕන. කුසලස්ස උපසම කුණු කෙලෙස් කිලුටු දේ හිතෙන් අස්කල්ල සෝධනය කළ සුද්ධ කළ අස්කල්ල එතෙන්ට අර යහපත් අරමුණු ගැනීම. එතකොට නිවන සාක්ෂාත්. ඔය නිවන කියන වචනේ බුද්ධ දේශනාවේ තියෙන වචනයක් නෙමෙයි. නිබ්බාන තියෙන්නේ. නිබ්බාන කියන්නේ නිබ්බිදා. තේරුණාද? දැන් යම් කිසි කෙනෙක් නිවන අරමුණු කරගන්නවා නම් කියලා කිව්වා නම් ඒක කිසි හරයක් නැහැ. තේරුණාද? දැන් ඕක සිංහල වචනයක්. නිර්වාණය අරමුණු කරගන්නවා කිව්වා නම් ඒක සංස්කෘත වචනයක්. ඒකෙත් නිවනක් නැහැ. හැබැයි අර නිබ්බිදා ඒක බොහොම මේ බැඳීම බොහොම අර්ථ ධර්ම නිරුක්ති තියෙන වචනයක්. නිබ්බාන නිබ්බිදා. දැන් ඔය පස්සේ කාලෙක නිවන අරමුණු කරගෙන නිර්වාණය අරමුණු කරගෙන කිව්වට මේක ඇත්ත වශයෙන් මේ අපි හිතන්නේ දිව්‍ය ලෝකෙටත් තියෙන බ්‍රහ්ම ලෝකෙට ඊටත් තියෙන තමයි නිවන ලෝකෙ. එතනත් කොටසක් පොඩි ඉඩම් ගැලලා කරගෙන එතනත් අල්ලගන්න එකක් තමයි මේ නිවන. එහෙම එකක් නෙමෙයි මේක. මේ බැමි තුනෙන් අපි ඈඳිලා තියෙනවා. මේ බැමි තුන නිදහස් වීම නිබ්බිදා. මේ බැමි තුන කපා දැමීම නිබ්බාන. මේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපිම හැදූ අපිම සකස් කරගත්ත බැමි තුනකින් අපිම ඇඳිලා අපිම දුක් විඳිනවා අපිම මේ ගමන යනවා. ඒ බැමි තුන බාන් තුන නිබ්බිදා කරන්න ඕන. ඒ බැමි තුනෙන් නිදහස් වෙන්න ඕන. කපලා දාන්න. ඒකයි වැඩි. අන්න ඒක අරමුණ කරන්න බෑ කීයට. ඒ නිසා අපිට මේ බැමි තුන දක්ක ගන්න පුළුවන්. ධම්මෝ සම්දිට්ඨිකෝ වූ ගමන් බැමි තුන දකිනවා. ඊට පස්සේ කැපිය යුතු කැපිය හැකි සම්ම දක්කාට. ඊට පස්සේ ඒ බැමි තුන කපන්න තමයි අවශ්‍ය මේ ආනපාන සති සමාධිය දිගටම කරන්න. බැමි තුන කියන්නේ මේ තමන්ගෙම හිතෙන් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් හෝ රාගයෙන් හෝ මානයෙන් අඩු කරනවා නම් අර බැම්ම සකස් වෙනවා. ඒකයි හේතුව. බාං කැපිල යනවා. ඔව්. නිබ්බිදා තත්ත්වේ පත් වෙනවා. නිබ්බිදාය විරාගය නිරෝධය පටි නිස්සග්ගය වෙනවා. නෑ ඒක ඉතින් ඒක ඒ කරුණා මුදිතා සිටිවිල්ල සමස්තයක් වශයෙන් හැම තැනටම අප්‍රමාණ චේතෝ විමුක්තියෙන් මෛත්‍රී කළාට කමක් නැහැ. මමද සියලු ලෝක සියලු සත්වයෝ කියලා සියලු සත්වයන්ට අර මෛත්‍රී කළාට වරදක් නැහැ. හොඳයි. ඒක අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒකෙන් තමන්ගේ හිතත් නිවෙනවා. තමන්ගේ හිතෙන් නිකුත් වෙන සුදු කිරණ ශක්තියෙන් විශ්වයත් නිවෙනවා. අර කළු කිරණ ශක්තියක් ආවොත් තමන්ගේ හිතත් කිලුටු වෙනවා. මුළු විශ්වයමත් අර කළු කිරණ වලින් තමන් විසින් කිලුටු කරනවා. ඒකයි වෙන්නේ. දෙපැත්තම දෝතාවය කියන්නේ ඒක. ඒක වෙනවා. නිබ්බිදාය විරාගය. හැබැයි සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ සියලු සූත්‍රවල තව හුඟක් සූත්‍රවල නිබ්බිදාය කියන්නට පස්සේ මිසක් විරාගය නිරෝධය පටි නිස්සග්ගය කරන්න බෑ. වෙන්නේ නැහැ. නිබ්බිදාය වෙන්නම ඕන විරාගය වෙන්න. නිරෝධය වෙන්න. පටි නිස්සග්ගය වෙන්න. අර අරවා ඉබේම සිද්ධ වෙනවා. ඒවත් සිද්ධ වෙන්න ඕන හැබැයි. දැන් වැදගත්ම දේ නිබ්බිදාය විරාගය අන්තිමේක මොකද්ද? නිරෝධය. නිරෝධය තමයි මේ වැදගත්ම දේ. මේ රෝධ ගැහිල්ල නවත්තන්න ඕන. සංචේතනාව පැවැත්වීම නවත්තන්න ඕන. අර නිබ්බිදා නූනොත් සංචේතනා පාත්තන. සංචේතනා පැවැත්වුව දැන් අර ඩොක්ටර් ඇහුව ප්‍රශ්නෙට හේතුව ආයෙ එන්න කියලා ආයෙ රෝධ ගහනවා. කොයි හරි ආයෙ රෝධ ගහනවා. ඒකයි වැඩේ. විතරයි. ඒ විතරයි. ඒක නිරෝධාය නිරාමිස වෙනවා. ඒ සිටිවිල්ල ඔව් ඔයාගෙම කොහේ හරි චිත්තසංතානේ මුල් බැහැගෙන තිබිලා ආපහු මතු වුණා වර්තමාන මොහොතේ. ඔ දැන් ඒකට දැන් මෙහෙමයි. තමන්ගේ හිතේ තාම මුල් බැහැගත්ත මේ බැමි තුන තාම තියෙනවා. ඒකයි අර සිටිවිල්ල වැරදි සිටිවිල්ලක් ආවේ. ඒක ආවේ නැත්නම් දැන් අපිට අර ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් ප්‍රත්‍යවේක්ෂකන වසිතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් අපේ යටිහිතේ මේක මෙහෙම බැම්මක් මෙහෙම ඇඳීමක් මෙහෙම බැබ්බෙහිවීමක් නැහැ. අර පටි ඉච්ච වීම තමයි පටි නිසක්. මොකද ඉස්සෙල්ලා මුල් වැඩේ මුලම වැඩේ පටි ඉච්ච පටි සංසග්ග දැන් පටි නිස්සග්ග වෙන්න. අපි කවද හරි අල්ල එකතු කරගත්ත ඇතුළට දාපු දෙයක්. දැන් අපි කම්පියුටර් එකක් ගම්මුකෝ. කම්පියුටර් එකට අපි කවද හරි ඇතුළට දාපු දත්තයක් විතරයි අපිට කවද හරි ගන්න පුළුවන්. ඒ කම්පියුටර් එක ඇතුළට ගත්ත එක අපි ඩිලීට් කරනවනะ දැන් ආයි ගන්න බෑ. මේකයි ක්‍රමය. මේ කම්පියුටර් එකේ ක්‍රමය අපිට ගත්ත හැකි 100%ක්ම මේ නිවනට උපකාර වෙන ආකාරය. අපි කම්පියුටර් එකට නොදැම්ම දෙයක් අපිට බොත්තමක් ඔබලා ගන්න බෑනේ. ඒ වගේ අපි හේතුවක් කරලා කවද හෝ කොතනකදී හෝ මේ ඇතුළට නොගත්ත දෙයක් අපි ගාව නෑ අයින් කරන්න. අපි ගත්ත දෙයක්ම ඒකයි ගති කිව්වේ. ඔය රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන්නේ අපි හදාගත්ත දෙයක්මයි. ඒවාමයි අපි ගාව තියෙන්නේ. ඒවාමයි පටි සංසග්ග වෙලා පටි ඉච්ච වෙලා තියෙන්නේ. ඒවාමයි පටි නිස්සග්ග කළ යුත්තේ. ඒකයි. මේ වෙන දෙයක් අපි ගාව නැහැ. අපි කවදා හරි අතීතේ කොතැනකදී හරි කොහේදී හරි පුරුදු කරගත්ත පුහුණු කරගත්ත ගතියක්මයි. මේ ගති කියන වචනෙම අපි ඇතුළට ගත්ත. එකතු කරගත්ත, අල්ලගත්ත, උපාදානය කරගත්ත, ගොඩ ගහගත්ත එකමයි සං. සංගතිමයි තියෙන්නේ. ඒ ගතිමයි අපි නිස්සග්ග කළ යුත්තේ. ඒ ගති සහමුලින්ම ඉවර කළා නම් වස්සග්ග පරිණාමය. ආයි ගති නැහැ. ඉවත් කරන්න, වෙන් කරන්න, අයින් කරන්න දැන් ගති නැහැ. ගති නිස්සග්ග වෙලා, නගති වෙලා. ඒක නිවන. එතන නිවන. නැහැ. ආශය අනුසය එනවා ගති තියෙනවා නම්. ගති තියෙනවා නම් අනුසය අලුතෙන් එනවා. චිත්තසංතාන තැන්පත් වෙච්ච ගතියක් තියෙනවා නම් නැවත ආශය තියෙනවා නම් අනුසය හැටියට එනවා. ඔ එතන තමයි දින්නන් සංගති පස්සෝ කරලා මේ ගති තුන අපි කපන්න ඕන. අපොයි සමහර විට කල්ප ගාන කියනම් ඔය ගතිය දැන් අර සේරිවානි ජාතකේ කිව්වේ මොකද්ද උදාහරණ? දැන් කල්ප කීයක් ආත්ම කීයක් ආවද? ඒ ගතියනේ. ඒ තරහ කොයි වෙලාවෙ හරි ගත්තා. බුදු වෙන මොහොත දක්වා අර දේවදත්තගේ ඔය ගතිය පවත්වගෙනා. නැවත 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 යලි යලි ඔය ගතියම හදාගත්ත, පුරුදු කරගත්ත, මුහුණු කරගත්ත, පවත්වගෙනා. කොයි වෙලාවෙ හරි කැපුවන එතන ඉවරයි. ඔය ඔයගේ ජාතක කතාවල ඔය ඕවා තමයි කියලා තියෙන්නේ. නමුත් දැන් මේකේ කතාව වටේට අර දැම්ම රසගුලිය විතරයි මිනිස්සු ගත්තේ. ඕකේ ධර්මයේ ගත්තේ නැහැ. ඔය ඔයා ධර්මයක් තියෙනවා ගැඹුරු. ඒක වැහුණා. ඒක යටපත් වෙලා අර ගියා වටේට දැම්ම රසගුලියේ. රසගුලිය ගිල්ලා ධර්මයේ යටපත් වුණා. සංකාර කිව්වොත් කොහෙත් සංකාර. එකතු කරගන්න කරන ක්‍රියාකාරක. සංකාර කිව්වහම දෙකක් අර්ථයක් නෑ. එක යමක් එකතු කරගන්න අල්ලගන්න අයිති කරගන්න ගොඩ ගහ ගන්න කරන සියලු දේ හොඳින් හෝ නරකින් හෝ ප්‍රියාප්‍රිය සියලු දේ සංකාර. සබ්බේ සංකාර. සවිතක්ක සවිචාර කියන්නේ දැන් මෙතන මේ උපාසකම්මගේ ප්‍රශ්නෙට තක්කචාර කියලා වචන දෙයක් තියෙනවා. හිතෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා තක්කචාර. මේක හොඳට හෝ නරකට හෝ තේරුමක් නැතුව කරනවා නම් විතක්ක විචාර වෙනවා. ඒක විතක්ක විචාර අත්තරින්න කරනවා නම් අවිතක්ක අවිචාර. ඒක යහපත් දෙයක් හැටියට කරනවා නම් සවිතක්ක සවිචාර. එතකොට මෙතන චාර විචාර අවිචාර සවිචාර. ඒ වගේමයි තක්ක විතක්ක අවිතක්ක සවිතක්ක. මෙම මේ බුද්ධ දේශනාවේ වචන මේ යහපත් පැත්තටත් තියෙනවා නරක පැත්තටත් තියෙනවා. ඕක චතුරාර්ය සත්‍යමයි ආයිසරය. හොඳට තේරුම් ගන්න ඕන. සම්පූර්ණයෙන්ම විකෘති කළා. දැන් මේක මේ මහත්තයා ප්‍රශ්නේ ඇහුවා හින්දා මේ විකෘති කළේ කවුද කොහොමද කියන එකත් මම පොඩ්ඩක් කියන්නම්. දැන් මේ භාරතයේ ඉන්දියාවේ ඔය කනිෂ්ක රාජ යුගයේ නාගර්ජුන පාදයන් වහන්සේලා වගේ බොහොම වාසුබන්දු විශ්වමිත්‍ර අශ්වගෝස මේ වගේ බොහොම ලොකු බලවත් පඬිවරු හිටියා. මේගොල්ලෝ මේ උපනිෂද් ධර්මයයි ජෛනාගමයි එක තමයි නොයෙකුත් ගැටුනේ ඇලුනේ බොහොම සම්බන්ධ වුණා. ඒක නිසා මේ ඉන්දියාවේදී ලිව්වා ඔය කනිෂ්ක රාජ යුගයේදී ශිලාදිත්‍ය රජුරුවන්ගේ කාලයේදී පොතක් සංස්කෘත භාෂාවෙන් දිව්‍ය අවධානය. දිව්‍ය අවධානය. සංස්කෘත භාෂාවෙන් බෞද්ධ පඬිවරයෙක් ලිව්ව පොතක්. ඊට පස්සේ තව පොතක් ලිව්වා ලලිත විස්තරය. ඒත් ඔය කනිෂ්ක රාජ යුගයේ අවසාන කාලේ. මේ පොත් දෙක ජෛන මුනිවරු 24 දෙනෙකුගේ සහ අපේ බුදුහාමුදුරන්වත් කලවම් කරලා සම්බන්ධ කරලා ලියපු පොත. ලියපු පොත් දෙක. ඒගොල්ලෝ දැනගෙන හිටියේ ඉන්දියාවේ වැඩියම ජෛන මුනිවරු. මේ ජෛන මුනිවරුන්ගේ ඉතිහාසයක් තිබුණා ඔය උපනිෂද් ධර්මයේ පුරාණ ග්‍රන්ථවල. ඒක නිසා ඒකයි මේකයි කලවම් කරලා මේ මහායානාගමේ අර මහා මුනිවරු අර එකම යානියයි නිටියෙන්නේ. ඒක නිසා මහා මුනිවරුන්ව උස්සලා තියන්න ලොකුම සාමාන්‍ය චරිතයකට වඩා උස්සලා තියන්න අමුතුම අභව්‍ය අද්භූත ආශ්චර්යමත් චරිතයක් කරන්න ඔය දිව්‍යාවදානෙනුයි ලලිත විස්තරෙනුයි දෙකෙන්ම බොහොම සංස්කෘත භාෂාවෙන් විග්‍රහයක් විස්තරයක් කරලා තිනවා. ඔය පොත් දෙකම අදත් කියවන්න පුළුවන්. ඔක සංස්කෘත පොතක්. නමුත් සිංහල භාෂාවට සම්පූර්ණයෙන් නම් පරිවර්තනය කරලා නැහැ. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. මේ දිව්‍ය අවධානයයි ලලිත විස්තරය. මේ සංස්කෘත භාෂාවෙන් තියෙන පොත් දෙක තමයි අර මහායාන බුද්ධාගමේ බෞද්ධ චරිතය විස්තර කරලා විග්‍රහ කරලා තිබුණ පොත් දෙක. මේ අපේ යම්කිසි බොහොම මේ ගරු කළ ඒ කාලේ ශ්‍රමණ මා සමනෝ ගරුති කියන පුද්ගලයෙක් ඉන්දියාවට ගිහිල්ලා යම් යම් සංස්කෘත භාෂාවත් ඉගෙනගෙන ඔය දිව්‍ය අවධානයයි ලලිත විස්තරයේ තියෙන මේ බුද්ධ චරිතය ගෙනහලා සිංහල භාෂාවට පරිවර්තනය කළා. 1930 පොතක් ලිව්වා බුද්ධ චරිතය කියලා. මේ බුද්ධ චරිතය පොත සියලු පාසල් වලට බුද්ධාගමට විෂය නිර්දේශයක් හැටියට ඉදිරිපත් කළා. මේකේ තියෙන්නේ හැබැයි ඒ ලියපු හාමුදුරුවම කියලා තියෙනවා මම මේකේ ලියලා තියෙන්නේ දිව්‍ය අවධානයෙන් ලලිත විස්තරයෙන් ගත්ත ඒ ඉන්දියාවේ පිළිගත්ත මේ බෞද්ධ ඉතිහාසය සංස්කෘතිය මේ බුද්ධ චරිතයමයි දීලා තියෙන්නේ. එහෙම කියලා තියෙනවා. කිව්වට මේකේ සම්පූර්ණයෙන්ම අභව්‍ය අද්භූත ආශ්චර්ය සියලු දේ. ඒක තමයි අර මේ තණ්හා රති රඟ දුවරු ආව චරිත අර මේ 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 තල් කඳක් මෙන් ජල කඳක් ගිනි කඳක් රෝම කූප වලින් නහස් කූප වලින් එන කතාව, ඔය නෙළුම් මල් හතේ කතාව, තව ඔය වගේ සියලුම අද්භූත ආශ්චර්ය දේවල්. අනිත් පාර බෝසත්තුමා අභිනිෂ්ක්‍රමණය කළාම අර මහා බ්‍රහ්මයා අටපිරිකරක් ගෙනත් දුන්නා. මහා වර වලිගේ එල්ලිලා ගියා, මේ පින්තූරෙකුත් නැඳලා තියෙනවා ඔය පොතේ. අර වලිගේ එල්ලිලා ගියේ ජනමතියා අර ගංගෙන් පැනපු. ඔය කතා සියල්ලම තියෙන්නේ කොහෙද? ඔය කියන බුද්ධ චරිතය පොතේ. ඕක දහම් පාසල්වල පාසල්වලට විෂය නිර්දේශයට ඇතුල් කළා, ඉගැන්නුවා ළමයින්ට. නමුත් බුද්ධ චරිතයේ නියම බුද්ධ චරිතය තියෙනවා ත්‍රිපිටකේ පාතරාසි සූත්‍රයේ, එම නැත්නම් අරිය පරිශන සූත්‍රය, අබේ රාජකුමාර සූත්‍රය පැහැදිලිව තියෙනවා. මේ අරිය පරිශන සූත්‍රය ඕන කෙනෙකුට අදත් කියව ගන්න පුළුවන්. පාතරාසි සූත්‍රය දැන් ඒක මේ නම වෙනස් කළා. මේ අරිය පරිශන සූත්‍රයේ 17 වෙනි ඡේදයේ තියෙනවා, ගෙදෙද්දිම රජමාලිගාවෙදිම අම්මල තාත්තලට දන්වල, අම්මල තාත්තල අඬා වැළපෙද්දි මුළු රජමාලිගාවම අකා මකා ලොකු කලබලයකට පත් කරලා සියලු දෙනාට ප්‍රකාශ කරලා මේ මේ කළු කෙස් රැවුල් සියල්ල බහා කසාවත් ගෙදෙද්දිම ඇඳගෙන, කොහෙදද ඇන්දි? ගෙදරදිම ඇඳගෙන මධ්‍යම රාත්‍රියේ ගෙදරින් පිට වුණා. එහෙමයි තියෙන්නේ. අස්සේගේ පිටේ ගිය බවක්වත්, ඔය වලිග කතාවක්වත්, ඔය මහා බ්‍රහ්මයේ අටපිරිකරක් දුන්න එකක්වත්, ඔය අභව්‍ය අද්භූත කිසි දෙයක් ත්‍රිපිටකේ නැහැ. අපි ත්‍රිපිටකයේ තියෙන එක පිළිගන්නවද? අර මා සමනෝ ගරුති කියන පුද්ගලයා ලිව්ව අර දිව්‍ය අවධානයේ තියෙන වැරදි දේ පිළිගන්නවද? ඔකයි වෙලා තියෙන්නේ. ඔව්. බෑ, ඒක තියෙන්නේ බොහොම මේ අර මහා මේ පුරාණ ග්‍රන්ථවල තිබ්බ, උපනිෂද් ධර්මයේ තිබ්බ අභව්‍ය අද්භූත කතාවල් ඔක්කොම ඔය දිව්‍ය අවධානයේ ලලිත විස්තරේ තියෙන්නේ. හැබැයි මේ පොත් දෙක අපේ හාමුදුරු නමක්ම ගිහිල්ලා 1930 පරිවර්තනය කළා බුද්ධ චරිතය කියලා ලියලා ඒක අපේ ළමයින්ට ඉගන්වන්න පටන් ගත්තා. මුළු ඔක්කොම සියලු දැන් 3-4 පන්තිවල ළමයින්ට තමයි ඕක ඉගන්වන්නේ. මොකද උනේ? ළමයින්ගේ බ්‍රේන් වොෂ් එකක් කළා. දැන් ළමයින්ගේ මුළු ඔක්කොම වර පොඩි කාලේ මේ ළමයින්ගේ හිතේ තියෙන්නේ දැන් මහා අභව්‍ය අද්භූත මේ දැන් මේ 4 පන්තියේද 3 පන්තියේද ළමයෙකුට දැන් ඔය නෙළුම් මල් හතේ කතාව කියනකොට දැන් පියවර 7ක් නෙළුම් මල් හතේ තිබ්බනේ. ළමයා හුවලු පියවර 6යිනේ තියන්න පුළුවන් නෙළුම් මල් හතේ, කොහොමද 7ක් තිබ්බේ? අර ගුරුවරයාට කතා නැහැ. ඔය ළමෙන්ට දැන් හිතන්න පුළුවන් ඕවා. නමුත් අපි ඉස්සර කාලේ ඕවා හිතුවේ නැහැ. අපි නිකන් භක්තියෙන්, මෝඩ ගුඩ භක්තියෙන් ඕවා සියල්ල පිළිගත්තා. ඒකයි උනේ. ඔව්, මොකක් හරි ඒකක් නිසා අභව්‍ය අද්භූත අර මහායානයේ තියෙන්නේ අර එකම චරිතයක් ගොඩ නැගීමේ චේතනාව. මහායානය කිව්වේ ඒකයි. බුද්ධ චරිතය ආශ්චර්ය අද්භූත බොහොම අමුතු චරිතයක් හැටියට ගොඩ නැගුවා. ඒක හින්දා ඔය ඉඳ කියන වචනේ තියෙන තැනක ත්‍රිපිටකාරය පරිවර්තන කරලා ඉද්දියෙන් කියලා. දැන් තියෙන්නේ මිඳුහාමුදුරුවෝ ඉදාගතා ලංකාපුර, ජම්බුද්දීපා ඉදාගතා ලංකාපුර. ඉඳ කියන්නේ එතන ඉඳන් මෙතෙන්ට ආවා කියන්නේ. ඉද්දියෙන් ආවා කියලා සිංහලට පරිවර්තනය කළා. ඒකයි මම අන්ති කරලා තියෙන්නේ. ඔව්. ඒක ඇත්තක් නම් ඉතින් එහෙමනම් මේ මේක අර දැන් ඔන්න ඇත්ත ඔක්කොම එළිවිලා තියෙනවනේ. දරුවෙකුට දැන් මේ ඉපදුනේ බුදු කෙනෙක්ද පෘථග්ජන පුද්ගලයෙක්ද? ඒකම ඒකෙන්ම තේරෙනවානේ. නමුත් මේවා මේ ලලිත විස්තරයේ දිව්‍ය අවධානයේ තියෙන කතා. එහෙනම් අරිහපදේශන සූත්‍රයේ තියෙන පැහැම එක. ඒවත් ඔක්කොම මේ ඔය ආර්ය ආනපාන සතියක් කළා නම් එහෙනම් බුදු වෙන්න දෙයක් නැහැ. වැඩි වෙලාවත් ඔය කියන නියමානපාන සති සමාධියේ පිහිටියා නම් ආයි බුදු වෙලා හොයාගන්න දෙයක් නැහැ. කරන්න දෙයක්වත් නැහැනේ. අර පරණ ප්‍රාණයාම මේ ධ්‍යාන ලබන්න ඇති. ඒක වෙන්න පුළුවන්. එහෙම එකක් වෙන්න පුළුවන්. දැන් යමක මහා පාටිහාරියේ ඥාන. මේකේ තේරුම මේ යමක කියන එකේ තේරුම එකවර එක ක්ෂණයකින් එකට එකක් ප්‍රතිවිරුද්ධ කාරණා දෙකක් එකවර ඉටු කරන්න පුළුවන් ශක්තිය. දැන් අර දස දහසක් මිනිසු වෛරයෙන් ක්‍රෝධයෙන් ලොකු මේ විශ්වයට ලොකු කළු කිරණ ශක්තියක් නිකුත් කරනවා. ඒ කළු කිරණ ශක්තිය අර මෛත්‍රී සිසිල් දිය ධාරාවකින් අර ගින්දර වගේ කළු කිරණ ශක්තිය ගින්දර වගේ සිසිල් ධාරාවකින් අර දමනය කරන්න පාලනය කරන්න සමතේට පත් කරන්න පුළුවන් ශක්තිය යමක මහා පාටිහාරියේ ඥාන. ඒක නිසා දැන් මේක පෙන්වන්න සාහිත්‍යකාරයාට ක්‍රමයක් නැහැ. දැම්ම තල් කඳක් මෙන් දිය සහ තල් කඳක් මෙන් ගිනි කඳක් නාස්පුඩු දෙකෙන් කන් දෙකෙන් හැම රෝම කූම පොයකින්ම පිට කළා කියලා ඒ සාහිත්‍යකාරය. ඒ වගේම අර තණ්හා රති රඟා කියන්නේ දුවරු තුන්නේ නෙමෙයි. තමන්ගෙම හිතේ තිබුණු රාගය ද්වේෂය මොහේ තමයි රඟ දැක්ුවේ. ඉතින් ඒවමයි මේ අහන්නේ. දැන් අර බාහිරෙන්නේ දැන් මේ යම් කිසි තුන් දෙනෙක් ආවයි කියලා කියන්නේ බාහිරෙන්. මේක මේ අධ්‍යාත්මික කරුණා. ඒක සාහිත්‍යකාරයාට කීයටවත් විග්‍රහ කරන්න බෑ. ওই විදිහට තමයි සාහිත්‍යකාරයා ওই බෞද්ධ සාහිත්‍ය. අපි මේ බෞද්ධ සාහිත්‍යයයි ධර්මයයි පටලවාගෙන තියෙන්නේ. උගන්වන්නේ අද බෞද්ධ සාහිත්‍යයක් මිසක් ධර්මයක් නෙමෙයි. ඔය හේතුඵල ධර්මයේ ඉගෙනුවා නම් මොකද වෙන්නේ ළමයින්ට? එහෙනම් ළමයි ඔයගේ අද නරක වෙන්නේ නැහැ මේ සමාජයේ. සියලු සමාජයේ නරක වුණේ මේ විදිහේ වැරදි දෙයක් ඔය නිර්දේශ කරලා ඔය කාලේ ඔය 1940 කාලේ අපි එහෙම ඉතිසල නිර්දේශයක් තිබුණේ නැහැ කොහෙවත්. ඒ කාලේ වැරදි දේවල් නිර්දේශ කළා දහම් පාසල් වලත් අද උගන්වන්නේ තරඟ. ඔක්කොම තියෙන දහම් පාසල් තරඟ. තරඟ කියන්නේ මොකද? ද්වේෂය. වපුරන. රාගය, ද්වේෂය, මෝහය තුනම ඔය තරඟේ තියෙනවා. තරඟ කියන වචනේ තියෙන්නේ රාගය, ද්වේෂය, මෝහය. දහම් පාසල තියන්න ඕන තරඟයක් තියන්න නෙමෙයි. මේ ගුණ දහම්, මනුස්ස ගුණ දහම් ළමයින්ට කියලා දෙන්න. හේතුඵල දහම කියලා දෙන්න. ඔව්, ඒක පාටිහාරිය ඥාන. ඒක ඥානිය. ඒක මේ මැජික් එකක් නෙමෙයි. ඒක මැජික් එකක් හැටියටයි දැන් අද පෙන්වන්නේ. ඔව්, දැන් මෙහෙමයි. රාහුල හාමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයට ආවේ මුල් අවුරුදු 23ක් වේළුවනාරාමයේ ඉඳලා 24 වෙනි අවුරුද්දනේ. 24 වෙනි අවුරුද්ද වෙනකොට දැන් රාහුල හාමුදුරුවෝ හිටලා තියෙනවා ජේතවනාරාමයේ. එනකොට මුල්ම අවුරුදු දෙක තුනට වගේ රාහුල හාමුදුරුවන් ගැන කතා කරනවා ජේතවනාරාම. කොමාරි මේ ජේතවනාරාමයේ ඉන්න කාලේ තමයි රාහුල හාමුදුරුවෝ මගපල ලැබුයි. මේ ඊට පස්සේ එතකොට දැන් රාහුල හාමුදුරන්ට ඔය වෙනකොට 24ක් 25ක් හෝ 26ක් වෙන්න ඇති. ඊට වැඩිය වැඩි වෙලා නැහැ. ඊට පස්සේ මේ රාහුල හාමුදුරුවෝ ගැන කිසිම වචනයක කිසිම තැනක නැහැ. එමනම් දැන් අර මහා පරිනිබ්බාන සූත්‍රයේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානකොට රාහුල හාමුදුරුවෝ හිටියා නම් එතන සඳහනක් තියෙන්න බෑ. රාහුල හාමුදුරුව අපවත් වෙලා තියෙනවා ඔය 26-27 වගේ කාලයකදී. ඒක හැබැයි කොහෙවත් ත්‍රිපිටකේ කවුරුවත් මොන හේතුවක් නිසා හෝ කොතනකවත් සඳහන් කළ නැහැ රාහුල හාමුදුරන්ට මොකක්ද වුණේ කියලා. ඒ රාහුල හාමුදුරන්ගේ මුල් සූත්‍ර තුන විතරයි තියෙන්නේ. වෙන කිසි සඳහනක් සටහනක් දැන් ඊට පස්සේ තව අවුරුදු 20ක් ජේතවනාරාමයේ හිටියා මහා පරිනිබ්බාන සූත්‍රයේ වචනිකින්වත් කොතනකවත් රාහුල හාමුදුරුව ගැන ඊට පස්සේ හෝ ඉතිසලව කියලා නැහැ. සඳහනක් නැහැ රාහුල හාමුදුරුව අපවත් වෙලා තියෙනවා ඔය අවුරුදු 25 27 වගේ අතර කාලය තුල. හැබැයි අරහත් වෙලා අරහතුන් වහන්සේ කෙනෙක්. ඒ සම්බන්ධයෙන් ඒක පැහැදිලිව තියෙනවා. දැන් මේ බුදුහාමුදුරුව බුදු කෙනෙක් බිහි කරපු මවකට නැවත දරුවෙක් බිහි කරන්න ධර්මතාවෙන් න්‍යාය න්‍යාම ධර්මයක් අනුව පුළුවන් කමක් නැහැ. ඒ අනුව ලොකු මායාවක් පරිවර්තනයක් වෙනවා ඒ මවට. මුනේ මොකද්ද? දරුවා බිහි කළාට පස්සේ දවස් 7ක් යනකොට පූර්ණ වශයෙන්ම ලිංග විපර්යාසයක් වෙලා පිරිමියෙක් වුණා. මහා මායාවක් වුණා මේ ගෝතමී දේවිය. ඒක නිසා දැන් මහා මායාවක් වුණා, පිරිමියෙක් වුණා. ඒක නිසා දැන් රජුරවන්ට ගෙදර තියාගන්න බෑ. දැන් වැඩකුත් නැහනේ. දැන් මේ මවක් හැටියට කිරි දෙන්නත් බෑ. දැන් පිරිමියෙක්නේ. ඒක නිසා මේ දැන් මේ බැරි වෙලාවත් ඔය කියන සාහිත්‍යයේ තියෙන ආකාරයට නම් බුදුහාමුදුරන්ට රාහුල් මේ සිද්ධාර්ථ කුමාරයට කියන්න ඕනේ මව් මරා උපන් කුමරා කියලා හැම දවස් 7ෙන් මැරුණා. ඔව් එහෙනම් අනිවාර්යෙන් ලියනවා. එහෙම එකක් ලියලා නැහැ. දැන් මෙතන වෙලා තියෙන්නේ මහා මායාව. ඒක නිසා මේ පිරිමියව දැන් අර දේවයන් දේවීන් වහන්සේ දැන් හැබැයි මව. ඒක නිසා මාතෘ දේව කියන තත්වයෙන් දැන් රජවාසලෙන් ඉවත් කළා. බොහොම රහසිගත ස්ථානයක තමන්ගේ රාජ්‍යනුත් පොඩ්ඩක් පිට. නමුත් තමන්ගේ ඥාති රාජ්‍යයක අර සංකස්ස නුවර මුදුනේ අමුතුම මාලිගාවක් හදලා සියලු සැප පහසුකම් ලබා දීලා සියලු අවශ්‍ය දේවල් පූර්ණ කරලා එහෙම ලොකු තැනක රහසේ සංගවා තිබුවා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා යම් කාලයක් ගියාම මේක තේරුම් ගත්තා, දැනගත්තා. බුදුහාමුදුරුවෝ දැක්කා තමන්ගේ අර මව, තමන්ව බිහි කළ මව දැන් තාම ඉන්නවා. ඒගමන ඒ තැනට බුදුහාමුදුරුවෝ තනියම ගිහිල්ලා ඔය සංකස්ස තියෙන්නේ ඔය ඇඹිලිපිටියේ කිට්ටුව බුදුගලට එහා පැත්තේ කන්දේ, එතෙන්ට ගිහිල්ලා බැලුවාම අදත් ඒ එතෙන්ට ඕන කෙනෙකුට යන්න පුළුවන් බලන්න ගිය පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා. ලොකු ඉනිමගක් තියලා අඩි 20ක් විතර නගින්න ඕන. ඒ තව ඉනිමගක් තියලා අඩි 20ක් විතර බහින්න ඕන. ඒ තරම් හතර බැම්මක් ගල් බැම්මක් තියෙනවා. ඒ ගල් බැම්මෙන් කාටවත් යන්න බෑ. ඒ ගල් බැම්ම යටකිරෝලෙන් එක තැනකින් තියෙනවා කෑම බීම දෙන්න ආදියට විතරක් එක මේ පොඩි කවුළුවක්. ඒකෙන් තමයි සියලු දේ දීලා තියෙන. හැබැයි ඉනිමගකින් බැහැලා ඉනිමගකින් නගිලා බැහැන්න පුළුවන්. ඉතින් ඒින්ද බුදුහාමුදුරුවත් ගිහිල්ලා ඉනිමගෙන් නැගලා ඉනිමගෙන් බැහැලා අර තමන්ගේ මවට මාතෘ දිව්‍ය රාජයාට මේ ටිකක් ගැඹුරු ධර්මයක් මේ නිවන් මගට උපකාර වන ධර්මයක් අභිධර්මයක් හැටියට දේශනා කළා. මේ කතා මේ උපමා කතා රෝම කළේ නැහැ. ඒක නිසා ඒක අභිධර්මයක් වුණා. ඒකයි බැලලා ඉනිමගෙන් බැලලා සාහිත්‍යකාරයන්ට ඉතින් මේක කියන්න බෑනේ. දිව්‍ය ලෝකෙට ගියයි කියලා මොකද තියෙන්නේ? දැන් මේ දේවීන් වහන්සේ මාතෘ දේවියන් ඒ දේව ගෝත්‍රයෙන් ඒකයි උනේ. මොකට දිවි ලෝකෙට කොහෙද ඉන්නමග කියන්නේ? බුදුහාමුදුරුවෝ එහෙම ඉදි පාටි හරිය බලන්න මොකට ඉන්නමග? දැන් මේවා සාහිත්‍යකාරයන්ගේ ඔය 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 උඟක් සාහිත්‍යකාරයෝ මේවට තේරුම් ගන්න බැරි පුද්ගලයන් සාහිත්‍ය ලියුවේ. ඒ මිනිස්සු මොකක් හරි කරලා මේක රසවත් කරලා ලිව්වා. ඒ ලිව්වදේ අපේ මිනිස්සු කල්පනා නොකර විචක්ෂණයක් විමර්ශනයක් නොකර ඉසමුදුනින් පිළිගත්තා මේක තමයි හරි. මෙහෙමයි වුණේ කියලා. ඒකයි වුණේ. නමුත් දැන් ඕන කෙනෙකුට අර සංකපාලට ඉහළ තියෙන සංක පහල සංකාස්ස එතනම කන්ද මුදුනේ. අර ගල් කුටිය ඕන තැනක තියෙනවා. අර කජු ඇටිය කියන ආරණ්‍ය ගාව අල්ලපු ඇටිය. මොනවා? ඒහි බික්කු. බික්කු කියන්නේ මොකෝ? බව රාග බව ද්වේෂ බව මෝහ බව ක්ෂය කිරීම. කොහොමද? අර ඒහි පස්සිකෝ මේ ධර්මතාවය මේ ධර්මයේ එක පාට දැනගත්ත ගමන් යම් කිසි පුද්ගලයෙක් අර එක යම් මේ උප සම්පජ්ජ විහෙරති වෙනවනම් එහි විකුභාවෙන් ඒ පුද්ගලයා මේ මගඵල ලැබුවා. එකයි ඒහි වික්කු භාවය. දැන් ඕක එව මහන කියල සිංහලෙන් පරිවර්තනයක. මේ පරිවර්තනයකයන්ගේ ඔක්කොම වරදි. වෙන කාගවත් නෙමේ. ඒ වික්කු කියන්නේ මේ බව කය කළා. එක මේ ධර්මය ආනකොටම සෝතාපන්න ඵලයට පත් වුණා නම් ඒ පුද්ගලයා මහන වුණා නම් ඒහි වික්කු භාවයෙන් මහන වුණා කිව්වා. එච්චරයි. එකයි උනේ. ඔව්. ඒ තත්ත්වෙම මඟපල් ලැබලා මහණ වුණා කියන එකයි ඒහි බික්කු භාවයෙන්. මේක දැන් මේ සිංහලට පරිවර්තනය කිරීමනේ ඔය වරදි වෙලා
තියෙන්නේ.
ඔව්. එහෙම ඒවා නිකන් ඔක්කොම දැන් පරිවර්තකයෝ කරගෙන තියෙනවා. යම් කෙනෙක් බණ අහනකොටම මඟපල ලැබුවා නම් ඒ අනුව මහණ වුණා නම් ඒ පුද්ගලයා ඒහි බික්කු ශ්‍රමණෙක් වුණා. පරිවජ්ජා අද අද මේ සම්මතයක් සම්ප්‍රදායක් මිසක් මෙතන කිසිම ධර්මයක් නැහැ. ධර්මතා එක ධර්මතා නියම් ධර්මයක්. ඒ නියම් ධර්මය කාටවත් කඩන්න බෑ. ඒ මහා මාය වුණා. නැතුව ඔය 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 ගෞතමී දේවිය ඔව් නැතුව මේ මහාමාය ගෞතමී කිව්වේ පස්සේ අර මහාමායක් සිද්ධ වුණ නිසා. මොකද්ද මොකද්ද? සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්මතා 37ක්. 37ම යම්කිසි පුද්ගලයෙක් පූර්ණය කරගන්නවා. මේවට කියනවා බුද්ධකාරක ධර්ම, බෝධිකාරක ධර්ම, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. හැබැයි අපි සිංහල වචනින් කියනවා නම් රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම 37 බෝධි පාක්ෂික ධර්ම. පළමු කොට මේක අනුකූරකයි, අනුක්‍රමිකයි. මේක මැදින් පටන් ගන්න බෑ. මේක කාය කායනුපස්සනාව, වේදනා සුවේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානයෙන්ම පටන් ගන්න ඕන. සතර සතිපට්ඨානය ගාවට සතර සම්මප්පදාන, සතර ඉන්ද්‍රිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියන 37. අර මුල සතර සතිපට්ඨාන, සතර ඉන්ද්‍රිපාද, සතර සම්මප්පදාන 12යි. පංච බල, පංච ඉන්ද්‍රිය, පංච බල 10යි, 22යි. සත්තබොජ්ජංග 7යි, 29යි, ආර්ය අෂ්ටාංග මාර්ගයේ 8යි, 37යි. ඒවා ක්‍රමානුකූලව මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම තමන්ගේ හිතේ තමන් විසින් වඩා වර්ධනය කරගත යුතු දේ. ඒක කරන්න අපි එකයි කරන්න ඕන. වර්තමාන මොහොතේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීමෙන් මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තමන් දැනුවත්ව හෝන දැනුවත්ව සම්පූර්ණයෙන්ම පූර්ණය වෙනවා. අර රාග බව, ද්වේෂ බව, මෝහ බව, කෙලෙස් බව, ආසව බව සියල්ල හිතෙන් උදුරහස් කරන්න, කපා නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. යම් පණ නිච්චං කිව්වේ යමක් මේ අපේ කැමැත්ත අනුව ඉච්ඡා අනුව නවත්තන්න බැරි නම් යදා නිච්ඡන් තන් දුක්ඛං තමක් අපේ කැමැත්තට අනුව පවතින්නේ නැත්නම් පවත්වන්න බැරි නම් ඒක ඒක මේ අනුව තමයි ඒ හේතු කොටගෙන දුක උරුම වෙනවා දුක හේතු කරගෙන අනාත වෙනවා කියන එක තමයි මේකේ කියලා තියෙන්නේ මොකද්ද මොකද්ද
අයවීම වෙනවනේ දැන්
ඔව් ඔව් ඔව්
පත්‍යල් ලැබුවාම දරුවේ
ඔව්
කාලයක් යනවනේ මනසත් වර්ධනය වෙලා ඉන්න එතකොට මේ මේ දරුවේ එමත් උපත්කම් කෙනෙක් කොයි අවස්ථාවක ඉඳන් වගේද මේ ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ
දැන් බඩට ආපු මොහොතේම මේ ගනුදෙනුවට සම්බන්ධයි දැන් මුල් මාස 10 තුල ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න මේ ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ කොහෙන්ද එකව කරගන්නේ අල්ලගන්නේ අයිති කරගන්නේ ඒ ඊට පස්සේ එළියට ආපු මොහොතේ ඉඳලා බාහිර ලෝකෙනුත් ගන්නවා තාම අම්මගෙනුත් ගන්නවා ණයගන දෙනුව තියෙනවා තාම ඒ ණයගන දෙනුව සමහර විට ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගියාට පස්සෙත් තියෙනවා කසාද බැඳලා මුණුබුරව බලනකොටත් ආයි තියෙනවා ණයගන නායගන තියෙනවා අර ඔක්කන්ති වූ දවසේ ඉඳන් සමහරට මරණ මොහොත දක්වාම අපිට තේරෙන්නේ නැතුවට. හැබැයි අපි යම් කාලෙකදී යම් අවස්ථාවකදී මේ නායගන දෙනුව පිළිබඳව තේරුම් ගැනීම තමයි ධම්මෝ සම්දිත්තිකෝ. තේරුම් ගත්ත දවසේ ඉඳලා අපි අලුතෙන් ණය නොවෙන්නත් තියෙන ණය ගෙවලා නයන් විදී නිදහස් වෙන්නත් කටයුතු කිරීම නිවන. අලුතෙන් ණය නොවෙන්න ඕන. තියෙන ණය ගෙවන්න ඕන. දැන් ණය වෙන්නේ ඔය දස අකුසල් කිරීමෙන් ණය වෙනවා. වෙන මොකකින්වත් ණය වෙන්නේ නැහැ. අපි සමස්තයක් වශයෙන් කියනවනම් දස අකුසලයම කරනවනම් යම් කිසි කෙනෙක් අලුතෙන් ණය වෙනවා. ඒ වගේම පින්කම් කළ ප්‍රාර්ථනා කරනවා නම් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර නිඤ්ඤාභි සංකාර කරනවා නම් ඒක බොහොම බලවත් ණය වීම. ඒක ගෙවන්න බැරි ගෙවලම අවසන් කරන්න ඕන අභිරත සංඥාවක් ණය වීම. වැඩියම මිනිස්සු ණය වෙන්නේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර නිඤ්ඤාභි සංකාර වල. ඒක ගෙවන්නේ බැරිම වැය කරන්නම ඕනද. ඒ නිසා ඒව තේරුම් අත්තට පස්සේ ඒ අලුතෙන් ණය වීම නවත්තලා තියෙන ණය ගෙවන ක්‍රමය තමන් විසින්ම තමා තුළින්ම මේ ප්‍රායෝගිකවම ආනපාන සති සමාධියෙන් සතර සතිපට්ඨානෙන් මේ ඉන්ද්‍රිය ධර්ම වඩා ගත්තාම තේරුම් ගන්නවා. ඒත් නෑ ඒ ඒ සංසාර නෑ ඒ අතීත ගණ දෙනුවේ නැත්නම් අම්ම කෙනෙක් එකපාරට මේ කුසට බාහිර ගන්න එහෙම ණය නැන්නම් හම්බුනම් අර ගඟට දානවා එක්ක එළියෙන් තියලා යනවා එක්ක ගහට බාහිර දීලා යනවා අනුන්ට දෙනවා ණය නැන්නම් එහෙම කරනවා ඒකනේ ඔය දැන් ඔය වෙන්නේ දැන් හම්බුන 100% අම්ම ළමයි අම්මලා තියාගන්න නැහනේ දැන් ඒ වගේම අපි දන්නේ නැතුවට ඔය ඒ කාලේ රෝහල් වලදී දැන් නම් ටිකක් අඩුයි මේ හම්බුන ළමයි මාරු වෙනවා අර නායකාරයන්ට මාරු වෙනවා. ඔව්. 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 එහෙමත් වෙනවා. ඉස්සර එහෙම නෙමෙයි. අපි හිටමුකෝ එක වෙලාවෙ ළමයි 3-4 දෙනෙක් ඔය ඒ කාලේ අද වගේ නැහැ නේද ડોක්ටර්? ડોක්ටර් දන්නවනේ හොඳටම. ඈ? ඒ කාලේ මේ වගේ ළමයි 2-3 දෙනෙක් මාරු වුණා හදිසියට සමහරට වෙන්න අම්මා කෙනෙක් ගාවෙන් තිබ්බා. මේ ළමයා මේ අනික් ළමයා මෙතනින් තිබ්බා. මාරු වුණා. නායකාරයෝ ධර්මතාවයෙන් මාරු වුණා. හැබැයි අද ටිකක් ඒවා මාරු නොවෙන්න ටිකක් වැඩ පිළිවෙලක් හැබැයි ඒත් කියන්න බෑ එකපාරට මාරු කරන්න පුළුවන් මාරු වෙන්නත් පුළුවන් ණය තියෙනවා නම් ණයකාරිය ගාවට බාර දෙනවා මේක මේ අපි මේ තල 31ක් කියලා කිව්වට මෙතන තියෙන්නේ ගති 31ක්. ගතියට අදාළවයි තලයට යන්නේ. මේවා මේ ගති. ගති කියන්නේ අපි හදාගත්ත, පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත ගති 31ක්. ඒක නිසා ඒ ගති 31කට අදාළවයි ගති පටිසන්ධි වෙන්නේ. ගති නිමිත්ත පහළ වෙන්නේ. ගති ගුණ, ගති හඬ, ගති බව, ගති බල සියලු දේ ලැබෙන්නේ මොකකට අදාළවද? ගතියට අදාළවයි. අපි හිතමු දැන් මිනිහෙක් වෙලා ඉපදුණු කෙනෙක් බාල ගතියක්. බහ ඉවතලු ගතිය කියම බහලු ගතිය, බාල ගතිය. අපි බලු ගතිය කියන. ඒ බාල ගතිය නම් මේ ජීවිත කාලේ පුරුදු කරගත්තේ අර මරණ මොහොතේ ඒ පුරුදු කරගත්ත ගතියට අනුව ගති නිමිත්ත එනවා. ඒ අනුව ගති පටිසන්ධියක් ලැබෙනවා. ගති පටිසන්ධියට අදාළව බලු රුව, අර වර්ණයේ බල්ලගේ හඬ, ගුණ, රුව, බල, පාට සියලු දේ ලැබෙනවා. ඒකයි වෙන්නේ. ඒ වගේම යම්කිසි කෙනෙක් දේව ගුණයක් පුරුදු කරගත්තා නම්, පුරුදු කරගත්තා නම් ඒ අනුව දේව රුව, දේව ගුණ, දේව බල, දේව ශක්ති. ඒ අදාළව නපුරු ගතියක් නම්, වෛර ගතියක් නම් වෛරන් තියෙන සතෙක්මයි. වෛරස් වෛරන් වෛරයක් තියෙනවා නම් ඔය වෛරන් තියෙන සියලු සත්තු නායි පොළොංගු අරවා මෙ වෛර ඒ ගතිය. ගතියට අදාළව රුව එනවා. ඒ තල 31 උපත ලබන්නේ ඔය අපි මේ තල කියන වචනේ සිංහලට පරිවර්තනය කරගෙන. මෙතන තියෙන්නේ ගති 31ක්. ඔය සියලු වචනවල තියෙන්නේ මනුස්ස ගතිය, පේත ගතිය, භූත ගතිය, තිරස්තීන ගතිය. මෙයා මොනවද ඔක්කොම? දේව ගතිය, බ්‍රහ්ම ගතිය. ඔක්කොම ගති. දැන් දේව ගතිය ඇතුළත් ආයි හයක් තියෙනවා. දැන් අර අපි නිම්මාන රති, මේ වගේ චාතුම් මහරාජගේ තුසිතය, මේවා ආයිහරයක් ගති. මේ මගධී භාෂාවෙන් මේ ගති ගති තමයි මේ වචනවල නමම මේකේ පර නිම්මිත අනුන් නිර්මාණය කළ දුන්න සැපක් තියෙන්නේ. එක ඒ ගතිය. ඔය ජාති තීරණ වෙන්නේ ගතියට අදාළවම. උපජ්ජති වෙන්නේ ගතියට අදාළ. තමා තුළමයි මේ ගතිය තියෙන්නේ. දැන් අපි චිත්තකිරණ පතුරවන්නේ ඒ සියලු දෙනාට. අපේ පිටේ කිසි සත්වයෙක්, කිසි පුද්ගලයෙක් අත නොහැර පදුරවන්න ඕන. දැන් මෙතන සත්ව කියන එක තියෙන්නේ. අරහතුන් වහන්සේලා නෑ සත්ව කොටසට. ඒගොල්ලෝ සත්ව කොටසෙන් ඉවත් වෙලා. කිසිසේත් අරහත් තත්වයට පත් වෙන්නට පෙර පුද්ගලයෙකුට තියෙනවා සුව තත්වය. තමන් හදාගත්ත තත්වය තාම තියෙනවා. එහෙනම් සත්ව. සත්ව කියන්නේ සුව තත්වය. තමන් සඳහා තමන් විසින් හදාගත්ත තත්වය පාත්ව ගන්න සත්වය ස්ව තත්වය. අරහතුන් වහන්සේ දැන් එහෙම තත්වයක් හදාගෙන නැහැ. ඒ නිසා සත්ව නෙමෙයි. සත්ව තත්වයෙන් මිදුණු එකම පුද්ගලයා අරහතුන් වහන්සේ. ඔව්, තිරස්චීන නම් ගතිය තිරස්චීන ජාතියක උපදිනවා. ඒකත් මනස උසස් තත්වයට පරිගන මන උසස් තත්වයට පත් කරගන්න පුළුවන් ගතිය මොකද්ද? මනුස්සත්. එහෙම ගතියක් ලැබිලා ඉපදුනත් මනුස්සත්ව ප්‍රතිලාභයක් ආයිසරයක් මනස වැරදි විදිහට පාවිච්චි කළොත් අර මනුස්සත්ව ගතිය තමන්ම කෙලෙසගෙන ආයිසරයක් තමන් අපායට යන්න පුළුවන්. ඒකයි වෙන්නේ. එනිසා මේ මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කිව්වේ මනස උසස් කරගන්න පුළුවන් තත්වයකට තමන් අද පත් වෙලා තියෙන බව, ඉන්න බව තේරුම් ගත යුතුයි. ඒකයි. ඒක තේරුම් නොගත්ත මිනිහෙක් වැරදි වැඩ කරලා අර ගතිය යාම වෙනස් කරගන්න. එයා අලුත් ගතියක් හදාගන්න. රාග ගතියක්, ද්වේෂ ගතියක්, මෝහ ගතියක්, නපුරු ගතියක්, ලෝභ ගතියක් මේ වගේ හදාගන්න. ඒ අනුව ඒ ගතිය එයා හදාගන්න නිසා ඊගාව පටිසන්ධිය වෙන ගතියක්. ඒ ගතියකට යනවා. ඒ ගතියට අදාළ නිමිත්ත පහළ වෙලා ගතිරුවක් ලැබෙනවා. ඒකයි වෙන්නේ. නෑ එන්නත් පුළුවන්. ඉතින් ගෙවලා ඉවර කරලා වැය කරලා ඉවරනහම කවදා හරි ආයි ආයි එනවා කොහෙන් හරි. රවුම් ගහලා රවුම් ගහලා කොහෙන් හරි එනවා. මේක ඇටි එහෙමයි. ස්වરૂපයේ ස්වභාවය ඇටි එහෙමයි. කොහෙන් කොහෙන් හරි ආයි එනවා. දැන් දැන් හැම වෙලෙම වැය කරනවා. මේ හදාගත්ත ඒවා හැමදාම වැය කරනවා. අපි දැන් ගම්මු මේකෙන් මොකක් හරි හරය කාලා හරකෙක් වුණා. දැන් හරකෙක් වෙලා ඉපදුනහම ඒ හරක වැය කරනවා ණය ගෙනවා මිසක් අලුතෙන් ණය අර ණය ගන්න දෙනකොට බැඳෙනවා අඩුයි. වැරදි වැඩ කරනවා අඩුයිනේ. කන්නේ තනකොළ දෙනවා කිරි ගොම දෙනවා ගොයන් ඇදලා ගොයන් පහකලා හදලා කුඹුරු කොටලා කරත්ත ඇදලා ඔක්කොම ණය ගෙනවා. ණය ගෙලා ඉවර වුණ ගමන් මොකද වෙන්නේ? ආයිතරයක් අර මනුස්සත්ව ප්‍රතිලාභයට එන්න පුළුවන්කම තියෙනවා. අලුතෙන් ණය වුණේ නැහැනේ. ණය ගෙව්වා විතරයි හරකේ. ඒකත් ඉතින් යම් ආකාරයක අපි මේ පරමාර්ථ ධර්මය බැලුවොත් නම් ඒකෙත් පොඩි අඩුවක් තියෙනවා. ඒ පුද්ගලයාට අර තමන් කරපු වැය කරන්න තියෙන ගෙවන්න තියෙන දේ අපි තාවකාලිකව නවත්තනවා. දැන් ඒ හරක සමහර විට ආයිශරයක් හරකෙක් වෙලා ඉපදෙනවා. ඒ විදිහට බෙල්ලට දීලා මේවා කරුවා. සමහර විට ඉතින් හරක හරකව අපි ගෙවල ඉවර කරන්නට මේවා කළොත් සමහර විට හරක ගෙවල ඉවර වෙලා කොයි කාලය හරි තවසරයක් ආයිශරයක් මේ ණය ඉවරලා වැය කළා ආයි මිනිහෙක් වෙන්න පුළුවන්. ඔව් එහෙම මොකක් හරි තියෙනවා. ඒ ඔය ඝන දෙනුම තමයි තියෙන්නේ. ණය ඝන දෙනුම තමයි මේ පැවැත්ම තුල හැම තැනකම තියෙන්නේ. දැන් අපි ඔය ණය වෙන තැනකට මාරු කරනවා සමහර විට. වෙන්නේ මොකද? අරමිනියෙන් අරගෙන ණය දීලා සමහර විට ඔය ණය ගෙවන්න තියෙනවනම් තව සුමානකින් දෙකකින් ආශ්‍රයයක් මරනවා. බේරගත්තා. එකම හැරෙනවා. අපිට ඒක ධර්මතාවේ අර ණය ගෙවන්න තියෙනවනම් ධර්ම කර්ම නියම අපිට වෙනස් කරන්න බෑ. ඕක ඉතින් මේක නොයෙකුත් මිනිස්සු නොයෙකුත් මේ වගේ දේවල් කරනවා. අපිට කාගෙවත් ණය ගෙවන්න බෑ කොහොමත්. අර හරකගේ ණය අපිට ගෙවන්න බෑ. හරකම කොයි විදිහෙන් හරි ගෙවලා වැය කළා ඉවර කරන්න අවසන් කරන්න ඕන. ආයි දැන් මාංශ භක්ෂික අපි හිටමු කොටියෙක් හරි කවුරු හරි මේ මස් කන රතෙක් ආවනම් ආයි ඉපදිලා ආයිතරයක් ණය වෙනවා. අලුතෙන් ණය වෙනවා. තව තව සත්තුන්ව මරලා මස් කාලා නොඑක ආකාරයට ආයි අලුතෙන් ණය වෙනවා. ඔව් දැන් ණයෙක් වෙලා පොළඟෙක් වෙලා මේ වගේ සැර වෛර සතෙක් වෙලා ආයිසරයක් අලුතෙන් ණය වෙනවා. නමුත් දැන් හරකෙක් වෙලා අස්සෙක් වෙලා මේ වගේ අලියෙක් වෙලා මාංශ භක්ෂික නැති සත්තු වැය කරලා ගෙවලා ණය මිදී නිදහස් වෙනවා. ඒ ඇයට ඉක්මනින් මේ වැය කරලා ගෙවලා ඉවරුණාට පස්සේ ණය ගෙවලා ඉවරුණාට පස්සේ ආයි මනුසත් ප්‍රතිලාභයකට එන්න පුළුවන්. ඈ දැන් ඔය ගතිය හදන්නේ කවුද? විඥානේ. ගතිය හැදුවට පස්සේ විඥානේ එතන නැහැ. එතන ඊගාවට ක්‍රියාත්මක වෙන්නේ ගතිය. ගතිය කියන්නේ අපි විඥාන බීජ කියන එකත් කර්ම බීජ කියන එකත් ගතිය. දැන් හදන අවස්ථාවේ අපි කියන රාග බව, ද්වේෂ බව, මෝහ බව මෛත්‍රී බව, කරුණා බව, මුදිතා බව, උපේක්ඛා බව, හොඳ ගති, නරක ගති දෙකම. එක ගතියක් හැටියට තැන්පත් වූ ගමන් රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය හැටියට තමන් තුළ තැන්පත් වුණොත් තමන්ට පළ විපාක දෙන්නේ අර ගති හැදූ දේ බව. ඔව්, එතෙන්දී දැන් මෙහෙමයි, මේ මහා කම්ම විභංග සූත්‍රයේ, චූල කම්ම විභංග සූත්‍රයේ තවත් බොහොම කර්මයට අදාළ සූත්‍ර ධර්ම ගණනාවක් ත්‍රිපිටකයේ නොයෙක් සූත්‍රවල තියෙනවා. විශේෂයෙන්ම තියෙන මහා කම්ම විභංග, චූල කම්ම විභංග සූත්‍ර දෙකේ තමයි. මෙතෙන්දී ඇත්ත වශයෙන්ම ආනන්තරිය පාප කර්මයක් තියෙනවා නම් ඒක අන් අන්තරිකයි. ආයි කාටවත් වෙන කිසිම කර්මයක් පළ විපාක දෙන්නේ නැහැ. අනන්තරික පාප කර්මය තමයි පළමු කොටම එන්නේ. ඒ අනන්තරික පාප කර්මයක් නැත්නම් ගරුක කර්මයක් තියෙනවා නම් බලවත් ශ්‍රේම පුරුදු කරපු පුහුණු කරපු ගරුක කර්මයක්, ගරුක කර්මය පළ විපාක දෙනවා. ඒ අනන්තරික පාප කර්මයකුත් ගරුක කර්මයකුත්, ගරුක කර්මය කිව්වහම හොඳ යහපත් පුණ්‍ය කර්මයක් වෙන්නත් පුළුවන්, නරක යහපත් වෙන්නත් පුළුවන්. දෙපැත්තෙම තියෙනවා. මේ ඒ අනුව ආසන්න කර්මයක් ඊගාවට පල දෙනවා. මේකට ත්‍රිපිටකයේ උදාහරණයකුත් තියෙනවා. අපි ලොකු හරක් ගාලක් දාලා තියෙනවා. හරක් ගාලේ ඉන්න නායකයෙක්. ඒ නායකයා අනික් හරක්කුම් එහාට මෙහාට කරලා දොර ගේට්ටු ඇරිය ගමන් එක පාට නායකයා බලවත් නම් එනවා. දැන් බැරි වෙලාවත් ඒ වගේ නායකයා ටිකක් දුර්වල නම්, අර ගරුක කර්මයක් නැත්නම් ගේට්ටු ඇරිය ගමන් පිට වෙන්නේ කවුද? අර ගේට්ටුව ළඟම ඉන්න ආසන්න හරක. ඒ වගේ මේ එහෙම ගරුක කර්මයක් නැත්නම්, ගරුක කර්මයේ බලවත් නැත්නම් ආසන්න කර්මයක් ඒ පුද්ගලයාට පළ විපාක හැටියට වහාම එනවා. ඒ ආසන්න කර්මයකුත් නැත්නම් ඔය තව කර්ම තියෙනවා. උපපීඩක, අපරාපරිය, ආචින්න, උපස්තම්භක, උපකාරක, උපඝාතක, උපකාරක, මෙහෙම තව තින්නෝයකුත් කර්ම තියෙනවා. ඒ කර්මයක් කොහෙන් හෝ පළ විපාක දෙනවා. ඔව්, දැන් අපි වැඩිපුර යහපත් දෙයක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, ආනපාන සති සමාධිය පිහිටියානම් පුරුදු කළා නම් අපි හිටමුකෝ අඩු ගානේ මේ ජීවිත කාලේ හොඳට පුරුදු කළා නම් ඒක ගරුක කර්මයක් වෙනවා. ඒක මගඵල ලබන தത്വයට ආව නම් ඒක ආනන්තරික කුසලයක් වෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. නරකත් එහෙමයි, හොඳත් එහෙමයි. ආචින්න කර්මයක් දැන් ඔය සිත බලවත්සේ පිරිසිදු කරන හෝ කිල්ලුට්ටු කරන හෝ චින්න චිත්තය ආචින්න කිව්වේ ඒකයි. සිත බලවත්සේ පිරිසිදු කරන කර්මයකුත් ආචින්න, බලවත්සේ කිලුටු කරන කර්මයකුත් පාප කර්මයක්. එතකින් සිත එක පාට බලවත්සේ දැඩිසේ කිලුටු කළා නම් හෝ පිරිසිදු කළා නම් ඒක ආචින්න කර්මයක්. දැන් වර්ගයක් නෑ, එකයි තියෙන්නේ. සෝතාපට්ටි ඵලය ඉඳන් සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගයේ ඵලය දිගටම එක දිගටම අන්තරිකව ලැබෙනවා. එකයි එක පැත්තක්, දෙපැත්තම තියෙනවා. දෝතාවයක් හැමදේම දෙපැත්තක් තියෙනවා. හොඳ නරක, හොඳ කර්මත් තියෙනවා, නරක කර්මත් තියෙනවා. බය අත්හැරීමට කරන දානය යම් කෙනෙකුගේ, සතෙකුගේ ජීවිතයට අපි මරණ බයක් හෝ අර යම් බයක් ඇති කරනවා නම් නා මේ වචනයෙන්, කටින්, ක්‍රියාවෙන්, ලේසලවීමෙන්, අවමානයක්, අපහාසයක් කිරීමෙන් මේ සියලු දේ බය. ඒ බය අත්තරිනවා නම් අභය දානය. මොකද්ද? ඔහුදැන් අභේදානය දෙනවා නම් යම් කිසි කෙනෙකුට එක කුසලයක්. දැන් අපි හිතමුකෝ අපි නයෙක්ව දැක්කා. ඒ නයාටත් අපි මෛත්‍රී කළ, ඒ රමයාටත් යන්න මග ඇරියා නම් කැලේට යන්න ඒක අවේදානිය. ඒ නෑ දැකලා පු ගමන් අපේ හිතේ කෝප වෙලා නෑ මැරුවනම් ඒක නෑ. ඒවා ඉතින් ඔව් ඒවත් ඉතින් යම් යම් ආකාරයක තව කෙනෙකුගේ ජීවිතයක් පවත්ව ගන්න ජීවිතේ පවත්ව ගන්න නාම ඒ වගේ තමන්ගේ අංග පාංගයක් ඇහැ වගේ දෙයක් අග්ගඩුව ගන්න දෙනවනම් ඒවත් අර පුද්ගලයාගේ ජීවිතය මරණ වයින් තේරු මේ මුදව ගන්න නම් ඒක අභේදානිය. බයක් වෙන්න දෙයක් නෑ. උපාදානය කරගත්ත දෙයක් නෑ. අල්ලගත්ත දෙයක් නෑ. දැන් මරණ බය කියන්නේ තමන් අල්ලගත්ත දේ අතාරින්න තියෙන බය. ශේෂයක්වත් අල්ලගත්තේ නැත්නම් අර කායගතසත් සූත්‍රයත් කියලා තියෙනවා මාර්යාගේ උතාරයට අහු වෙන්නේ නෑ. මාර්යාගේ ආරම්මණයට අහු වෙන්නේ නෑ. අපි මාර්යාගේ උතාරයට ආරම්මණයට අහු වෙන්නෙම අපි මේ අල්ලගත්ත හිතෙන් අල්ලගත් අතින් නෙමෙයි අල්ලගන්නේ හිතෙන් අල්ලගත් තමන්ගේ ගේවල් දොරවල් දරුවෝ යාන වාහන ඉඩකඩම් යාළු මිත්‍රයෝ තරහකාරයෝ වෛරක්කාරයෝ මේ සියලු දෙනා අපි හිතෙන් උපාදානය කරගෙන අල්ලගන්නවා. අර රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයමයි ඔය අල්ලගන්නේ උපාදාන. එහෙමනම් මරණ බය තියෙනවම උපාදානය කරගත්ත තරම වැඩි තරමට මරණ බය වැඩි. උපාදානය කරගත්ත සියලු දේ අත්හැරියා නම් මරණ බය අලුතෙන් එන්නේ නැහැ. ඕන මොහොතක මැරෙන්න පුළුවන්කම තියෙනවා ඔය උපාදානය කර සබ්බූපදී පටිනීසග්ගන. අපිම හදාගත්ත දෙයක් තමයි මාර්යය. නිර්මාණය කරගත්ත සකස් කරගත්ත දෙයක්. බය කියන එක ඉතින් ඇත්ත වශයෙන්ම බය කියන එකේ තේරුම මේ කොටස් කරන්න බෑ. බය කියන එක එකම වචනකින් තමයි හැමතැනම ත්‍රිපිටකේ විග්‍රහ කරන්නේ. හැබැයි බය බර බව බැම්ම බල මේ බයන්නේ එන සියලු දේ ඔය බයේ කොටස්. බර බය බව බැම්ම බලේ ඔව් ගති නිසා තමයි ඔය ඔක්කොම බර. දැන් බයක් තියෙන්නේ බර නිසා, බයක් තියෙන්නේ බැම්ම නිසා, බයක් තියෙන්නේ බැඳුන නිසා. අපි අල්ලගත්ත උපාදානය කරගත්ත නිසා මට දැන් මම අපි හිතමුකෝ මම මොකක් හරි රත්තරම් බඩුවක් ගත්තා කියලා. මේ රත්තරම් බඩුවට මම මගේ කියලා බැඳුන ගමන් මේ රත්තරම් බඩුව දැන් මම ආරක්ෂා කරගන්නවා. මේ රත්තරම් බඩුව නැති වෙයිද කියන බය, කවුරක් ගනීද කියන බය තියෙනවා. මේක මම අල්ලගත්තේ නැත්නම් උපාදානය කරගත්තේ නැත්නම් මම හිතෙන් මගේ කියන එක තිබුණේ නැත්නම් මට බයක් නැහැ. මට නැති වෙන්න දෙයක් නැහැ. මට බරකුත් නැහැ. මට ඒකේ බැම්මකුත් නැහැ. ඒකේ බලයකුත් නැහැ. ඒකේ වැඩකුත් නැහැ. ඔන්න ඔතෙන්දි බරක් නැහැ, බයක් නැහැ, බැම්මක් නැහැ, බලයක් නැහැ, මොකක්වත් නැහැ, උපාදානයක් නැහැ. කිසිම දෙයක මේ බොහොම සැහැල්ලු පස්වදි හැම දෙයකදීම උපේක්ෂා සිටින් ඉන්නවා. අර උපේක්ෂා සම්බොජ්ජංගේ සියලු සංකාර කරේ. ඒකයි මේ මේකෙන් මිදී නිදහස් වෙන්නේ. තියෙනවා ටිකක්. ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවා. සෝතාපන්නි ඵලයට පත් වුණාට තාම කාමරාග පටික රූප රාග අරූප රාග සියලු දේ තියෙනවා නම් බය ඇති වෙන්න පුළුවන්. හැබැයි අරහත් ත්වයට පත් වුණාම ඔය බය ශේෂයක්වත් ඉතුරු වෙන්න බෑ. ඉතුරු වෙන්න මරණාසන්න මොහොතේදී ඔය හිතන්න බෑ. දැන් අපි මරණාසන්න මොහොතට පෙර මේ සියලු දේ අපේ හිතෙන් උපාදානය කරගෙන තියෙන කල්ලාගෙන තියෙනදක ඔය ගෙවල් දොරවල් ඔහේ තීච්චාවේ ඒවා නැති කරන්න විනාශ කරන්න කාටවත් බාර ඒ වගේ මේ හිතේ හිටියන සම්බන්ධය අත්තරින්න ඕන. බැම්ම අත්තරින්න ඕන. මම මගේ වශයෙන් පාත්තාන ගැනීම කියන එක අත්තරින්න ඕන. ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියන එක තමයි අස්මි වාල්. ඒක අත්තරින්න ඕන. ඒක අත්තරිය ගමන් ඒ බඩු තියෙනවා. ඒ පුද්ගලයා ඉන්නවා. ඔය තීත්‍යය අපිට බරක් නැහැ බයක් නැහැ බැම්මක් නැහැ අපි අල්ලගෙන බැඳිලා නැහැ ඒව නැති වෙන බව විනාශ කැඩෙන බව බිඳින බව විනාශ වෙන බව අපි සාතික්කොට දන්නවා ඒකමයි නිබ්බිදා කියන එකෙත් නැවත තියෙනවා ඈ ඔහොම එකක් බුදුහාමුදුරුව කරපු දෙයක් නෙමෙයි බුදුහාමුදුරුව කිසි දෙයක් නැහැ ඔය විසුද්ධි මාර්ග කාර්යයේ වැරදිද සියලු පුද්ගලයන් තුල මේ රාගය තියෙනවා නම් ද්වේෂය මෝහය ඒ මොහොතේ මේ එතනදිම තියෙනවා. ඒ නිසා රාග දේශ මෝහ කියන තුනම ඒ පුද්ගලයා තුළ අනිවාර්යෙන් තියෙනවා. ඒ මොහොතින් මොහොත වරින් වර රාගය ද්වේෂය මෝහය තුනෙන් එකක් හෝ තුනම හෝ වඩා වර්ධනය වෙනවා. ඒ තියෙන ගතිය තියෙන පුද්ගලයා. ඒ වගේම කැපෙනකොටත් ඔය තුනම එකටයි රාගකේ ද්වේෂකේ මෝහකේ වෙන වෙනම කපන්න බෑ. තේරුණාද? ඒක නිසා මේ තුනම එකටයි උපදින්නේ එකටයි වඩා වර්ධනය වෙන්නේ එකටයි කපන්නේ එකටයි නැති වෙන්නේ. ඔහොම තුනක් බුද්ධ දේශනා විකෝහෙවත් නැ මේ විසුද්ධි මාර්ගයේ තියෙන වැරදි දෙයක් තමයි ඔය රාග චරිතය, ද්වේෂ චරිතය, මෝහ චරිතයට වෙන වෙනම කර්මස්ථාන දුන්න අරවා මේවා. ඔහ මේ බුද්ධ ධර්මයට ගැළපෙනව නෙමෙයි. බුද්ධ ධර්මයේ ඔය අනුසය න අනුසයති කළ ගමන් ඔය සියලු ඒවා ගති නැති වෙනවා. ආනපාන සති සමාධිය වැඩෙනකොට ඔය තුනම නැති වෙන්නේ. එකක් නෙමෙයි. වචනාර්ථෙන් තියෙනවා. දැන් අපි තණ්හාව, රාගය, ලෝභය, ආශාව, අවශ්‍යතාවය, ආස්වාදනය, උපාදානය මේ සියලු වචනවල මාගදී භාෂාවේ යම් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අර දැන් මේ අද කිව්ව සූත්‍රයේ පජානාති ජානාති පරිජානාති පරිමුඛම් පරිමුච්ඡති මේ වචන මේ හැම එකේම යම් වෙනසක් හොඳට හෝ නරකට හෝ වෙනස් වීමක් තියෙනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ දැන් අපි කියනවා ඔය විඥානයේ විග්‍රහ කරපු තැන චිත්තං මාන මනසං හදයන් පණ්ඩරං මනායතනං විඥානං විඥානස්කන්ධං තජ්ජු මෙහෙම නමයක් පියවර තියෙනවා. මේ එකින් එකම එකින් එකම එක අවස්ථාවෙන් එක අවස්ථාවටම වෙනස් වෙනවා. මේකට අපි උදාහරණකින් කියන්න පුළුවන්. අපි කියමු පිරිසිදු ඉතාම ලස්සන මේ පිරිසිදු වීදුරුවකට වතුර වීදුරුවක් ගත්තා. හොඳ පිරිසිදු වතුර වීදුරුවක්. ඒක අර ප්‍රභාස්වර චිත්තය. මේ වතුර වීදුරුවටම අපි පළමුකොට දානවා තේ කහට ටිකක්. දෙවනුව දානවා කිරි ටිකක්. තුන්වෙනිව දානවා චොකලට් ටිකක්. හතරවෙනිව දානවා සීනි ටිකක්. ඊට පස්සේ දැන් අපි අර ටික 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 දැම්මහම දැන් අපි බොන්න කැමති වෙන්නේ අර පිරිසිදු ඇල් වතුර වීදුරුවද අර සීනි චොකලට් කිරි දාපු වීදුරුවද? දැන් අර සීනි චොකලට් කිරි දාපු වීදුරුවේ කැරපොත් එකක් ඉන්නවා නම් අපිට පේනවද? මොනවා හරි විෂ ද්‍රව්‍යයක් අපද්‍රව්‍යයක් තියෙනවා නම් තියෙනවා. දැන් අර සීනි වලත් තියෙනවා කිමිකල්ස්, අර චොකලට් වලත් තියෙනවා, අර කිරි වලත් තියෙනවා. ඒවා අපිට පේනවද? නමුත් අර පිරිසිදු චිත්තේ අපිට පේනවා. අපිට දැන් පිරිසිදුම වතුර වීදුරුවට පොඩි රොඩ්ඩක් කූඹියක් හරි පොඩි මොකක් හරි අංශ මාත්‍රයක් වැහලා තියෙනවා නම් අපිට අයින් කරගන්න පුළුවන්. අර සීනි කිරි චොකලට් දාලා අර පාට කරපු අර කිරි වීදුරුවේ කැරපොත් එක් හරි ඉන්නවනම් අපි බීලා ඉවරුනහම තමයි දන්නේ කැරපොත් එක් හිටියවා. මේකයි වෙනස. ඒ වගේ තමයි අපේ හිත අඳුරු වෙන්න කිලුටු වෙන්න කිලුටු වෙන්න අපේ හිතේ තියෙන කෙලෙස් උපදින කෙලෙස් ගැබ්බලා තියෙන මුල් බැහැගෙන තියෙන කෙලෙස් අපිටම දකින්න බෑ. අපේ හිත පිරිසිදු නම් අපිටම දැක්ක හැකි අපේ හිතේම අලුතෙන් උපදින සියලු අනුසය අලුතෙන් උපදිනදී ඒ උපදින ගමම්ම උපදින්නට එන ගමම්ම ඒක එකතුන කර ඒක අයින් කරන්න පුළුවන්. ඒක තමයි ධර්මතාවය. පදම් පළවෙටම කියලා තියෙන්නේ මනෝ මන සං වෙනවා. මන සං වෙනවා. සං කිව්වේ රාගය ද්වේෂය තුනම මොහේ තුනම එක සං වෙනවා. එතකොට මන සං ඊට පස්සේ හදයන් ඊට පස්සේ පණ්ඩරං. අර පණ්ඩරං වෙන්නේ අර කිලුටුණාට පස්සේ. ඊට පස්සේ තමයි විඥානං විඥාන ස්කන්ධෝ තජ්ජා කියන අවසාන පියවර. මේක අනිත් පැත්තට එහෙමමයි අපි සුද්ධ පවිත්‍ර කරගෙන යන්න ඕන. ඔව් අර කිරියක තමයි රසය. අර ඇල්වතුරේක තමයි හැබැයි ගුණය. අර පිරිසිදු ඇල්වතුරේක විතරයි ඒ විතර. දැන් කවුරුවක්වත් ඒ වුණාට පෘථග්ජන මිනිහෙක් හිතන්නේ මේ ධර්මය නොදන්න අර ඇල්වතුරේක කිසිම වැඩක් නැහැ. කිසිම වටිනාකමක් නැහැ. අර හොඳ කිරියක තමයි රාගය. ඒක තමයි රාගය ද්වේෂය මොහොය. ඔව් හොඳ පිරිසිදු ඇල්වතුර එකක් ගත්තා නම් ඇඟුළු ඇඟම සෝදලා පවිත්‍ර කරගෙන හොදගෙන යනවා. ලෝ අබ්බ ලෝකය උරාබීම. අබ්බ කියන්නේ උරාබීම. අපි ඇහෙන් රූප උරාබනවා. කනෙන් ශබ්ද උරාබනවා. නාසයෙන් දිවෙන් කයෙන් රස උරාබනවා. මනසෙන් ධම්ම උරාබනවා. උබා උරාබනවා කියන්නේ පානය කරනවා. පානය කරන නිසා පානීන් වුණා. පාන කරන නිසා පණ තියෙනවා. දැන් පානය නොකළ පණ තියෙනවද නැහැ. දැන් අර මැරුණ මලවිනියෙත් ඇහැ තියෙනවා පානය කරනවද නැහැ. අපි පණ නැහැ කියන්නේ අර පානය නොකරන නිසා. අබ්බ නොකරන නිසා. මේ අබ්බ කරන්නේ මොකද්ද? ලෝකය. අඳුර. අඳුර තමයි ලෝකය. ඒක නිසා අඳුර පානය කරන උරාබුණ අදහසින් ලෝ අබ්බ කියන එම එක එක වචනෙටම මේ ගැඹුරු අර්ථ ධර්ම නිරුක්ති මේ මාගදී භාෂාවේ තියෙනවා. දැන් බුදුහාමුදුරෝ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා කරගත්තේ මොකද්ද? බුදුහාමුදුරෝ නම් සදා කාලයටම මේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් ගති නික්ලේශී තත්වයට පත් කරගත්. ඒක තමයි බුද්ධ ශක්තියට අනුගත වීම. දැන් ඒ බුදුහාමුදුරෝ එතනදී ඒ බව උදුරා දමන අර ශක්තියට අනුගත වීම අපිට එකපාරට සදා කාලයම කරගන්න බැරි වුණත් විනාඩි 5කට අපි ඒ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ ලෞතර බුදුවරුන් මේ ස්ථානයේදී කරගත්ත දේ ඒ බුද්ධ ශක්තිය සිහිපත් කළා මෙනෙහි කළා ඒ බුද්ධ ශක්තියට අපිත් අනුගත වෙන්න පුළුවන්. අපිටත් රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර ඒ සඳහා ටිකක් අපහසුයක් අමාරුවක් එකපාරට කල්පනා කරන්න බැරි හින්දා තමයි අපි ඒ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බෝධි ආමෝදලා සමහරට මලක්කාරී කොහට හරි මල්ලාසනයකට පූජා කළා. අපේ හිතේ තියෙන අර රාගදේශ මොහ තාවකාලික යටපත් කළා. අර බුද්ධ ශක්තියට අපිත් අනුගත වෙනවා. අපි ඉල්ලීමක් යැදීමක් ප්‍රාර්ථනාවක් කළොත් ඕක වෙන නැති වෙනවා. අපි යමක් ඒ බෝධීන් හෝ බෝධීන්ට අධිග්‍රහිත දෙවියගෙන් හෝ බුදු පිළිමෙන් හෝ කාගෙන් හෝ එතෙන්දී ආඥාවක් ප්‍රාර්ථනාවක් කළොත් අර අනුගත වීම නැහැ. ඒක නිසා අපි ඒ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා සිහිපත් කරන්න ඕන අපේ ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ සියලු බුදුවරුන් වහන්සේලා මේ රාග බව ද්වේෂ බව මෝහ බව උදුරා දමන්නට නික්ලේශී තත්වයට හිත පිරිසිදු කරගන්නට මේ ස්ථානයේදී මෙහෙම පිරිසිදු සත්‍යක්‍රියාවක් කළා. ඒ ආකාරයට අපිත් අපේ සිත ඒ බෝධීන් වහන්සේ ගාවදී රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොරව විනාඩි 5ක් අපිට ඉන්න පුළුවන් නම් ඒ විනාඩි 5 තුල අපිට විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරවන්න පුළුවන් නම් අපි අර බුද්ධ ශක්තියට අනුගත වුණා. අලුතෙන් අනුගත. අලුතෙන් ඒ බුද්ධ ශක්තිය අපේ තුල ඇති කරගත්තා කියන එකයි අනුගත. ඒ බුද්ධ ශක්තිය නිසා අපේ හිත පිරිසිදු වුණා. අපේ හිත විශ්වයට අපි අර සත්‍යක්‍රියා බලයක් පතුරවලා සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කළා. ඒ අනුව අපි බුද්ධ ශක්තියට අනුගත වුණා. ඒ අනුව සද්දස්ස ගුල බුද්දස්ස කියන පුද්ගලයාට එක පාට දසනියානම් සංවේජනියානම් වෙන්න පුළුවන් එතනදී. එතන එතන ඒ තරම් ශක්තියක් තියෙනවා. ඔව්. ඒව මේ සම්මත සම්ප්‍රදායික දේවල් දැන් ඔය කියන මතකවස් හරි පාංශුකූල හරි මේ ලෝකේ පූජා කරන්නේ කවුද? දැන් පාංශුකූලයක් දෙන්නේ කවුද? මතක වස්ත්‍රයක් පූජා කරනවා. දැන් මේ ලෝකේ කෝටි 800 ගාණක් ඉන්නවනේ. මේක කරන්නේ කවුද? කී දෙනාද? ලක්ෂයකට එක්කෙනෙක්වත් නැහැ. මේ ලංකාවේ ඉන්න ඉතාම සුළු සම්මත සම්ප්‍රදාය. දැන් ඉන්දියාවේ ඉන්න බෞද්ධ කවුරක්වත් පාංශුකූල මතක වස්ත්‍ර දෙනවද? ඔය තායිලන්තේ ඔය රටවල් වල නැහැ. ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සු, කතෝලික මිනිස්සු, හින්දු මිනිස්සු දෙනවද? නැහැ. කවුද දෙන්නේ? මේ මෝඩ ගුඩ බෞද්ධ විතරයි ඕක කරන්නේ. ඒකයි කියන්න තියෙන්නේ. ඒක හරි. දැන් අපි යම් කිසි කෙනෙකුට පිරිකරක් හැටියට හෝ අපි පරිස්කාරයක් හැටියට හෝ ප්‍රයෝජනෙට ගන්න යම් කිසි කෙනෙකුට යමක් වස්ත්‍රයක් හෝ යමක් හෝ පූජා කළා. ඒකෙන් තමන්ගේ හිත පහදාගෙන ඒ පුණ්‍ය ශක්තියෙන් පින් අනුමෝදන් කිරීම, පින් දීම පැවැරීම, ඒක හරි. ඒක කළ යුතුයි, කළ හැකියි. නමුත් අද කරන්නේ මේක මේ අමුතුම මේවා එකක් හැටියට. මේක දැන් මේ අද සාමාන්‍යයෙන් සම්මතයෙන් උඹලා පාංශුකූලයටවත් එන්නේ නැහැ. එහෙමනේ අද? ඒක නිකන් මොකද්ද? ඒක ද්වේෂයක්, වෛරයක්, නීතියක් වගේ නිකන් මේක මේ පාංශුකූලයද ආයුධයක් කරගෙන මිනිසුන්ව බලෙන් පන්සලට මේ ආගමට ගෙන්න ගන්න, හරව ගන්න, නවත්ත ගන්න, අල්ල ගන්න, බැඳ ගන්න. ඒක නිසා අද බොහෝ බෞද්ධයෝ අද මේ සම්මත සම්ප්‍රදායික බෞද්ධයෝ පන්සල් යන්නේත් පන්සල එක්ක සම්බන්ධ කරන් තියෙන්නේත් මේ පාංශුකූලෙ. මම පාංශුකූලෙට ගෙන්න ගන්න වෙන මොකටවත් නෙමෙයි. මරණාසන්නදී ඕක කරන්න පුළුවන් මේ දැන් පුරුදු කරගෙන ගතියක් හැටියට හදාගත්තොත් විතරයි. ආනපාන සති සමාධිය පිහිටනවන දැන් අද හෙට මැරුණත් බය වෙන්න දෙයක්. දැන් මෙහෙමයි. ඔක මරණාසන්න මොහොතේ ඇති කරගන්න කල්පනා කරන එක සහ මැරුණට පස්සේ අනුන් දෙන පිනෙන් යැපෙන්න කල්පනා කරන එක තමයි බෞද්ධයාට අද උගන්වලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. දැන් මේ වර්තමාන මොහොතේ අපි මේ මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩලා මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරවල අපේ හිතේ තියෙන කෙලෙස් මේ වර්තමාන මොහොතේදී වර්තමාන මොහොතේම අයින් කරන්න පුරුදු වුණොත් ආනපාන සති සමාධිය පිහිටනවා. මැරෙන්න බය වෙන්න ඕනේ. කිසිදෙත් මැරෙන්න බය වෙන්න ඕනේ. නමුත් අද දවස දවස කල් දානවා. හෙට ඉඳන් කරනවා. අනිද්දා ඉඳන් කරනවා. ඒක ප්‍රමාද වැඩි. ඒකයි වැඩි. දැන් මේ භාවනාවට හිටපු අයත් දැන් කල්පනා කරනවා දැන් මේ ආනපාන සතිය අපි ගෙදර ගිහිල්ලා සුමානයක් පොඩ්ඩක් තව ලබන සුමානට කල් දාන. එහෙමයි වෙන්නේ. ඒකයි ප්‍රායෝගික වෙන්නේ. දැන් මෙතන අද ඉඳන් මේ වැඩේ අද මේ මොහොතේ ඉඳන් මේක නිවැරදිව හැම ක්‍රියාවකදීම මේ ආනපාන සති සමාධිය පිහිටන්නට තමා තුළ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුයි කියන එකයි ධර්මතාවය. ඊට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. දෙකක්. අභිඉච්ඡා කියන්නේ දැඩි කැමැත්ත, ආසාව, තණ්හාව. අභිඉච්ඡා. ඒක නිසා කරන ක්‍රියාකාරකම ඵලය උපාදානය කරගන්න. පංචස්කන්ධය උපාදානය කරගන්න. එතකොට අවිඥාව නැන්නම් උපාදානය කරගන්නේ නැහැ. පටිච්ච නුම්නනම් ඒ ඉච්ච නිච්ච වෙලා නැන්නම් උපාදානයක් නැහැ. තණ්හාවක් ඉන්නේ නැහැ, උපාදානයක් නැහැ. ඒක උපමාවක්. දැන් උන්නමේ උදකං මට්ටං ඒව මේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති. උන්නමේ උදකං මට්ටං, උන්න කියන්නේ උඩින්නම් පහළට, උදකං කියන්නේ ජලය. වක්කරනකොට ඒ උඩින් වක්කරන වතුර පහළට වැක්කිරීම නියත කාරණයක්. නියත කාරණ. ඒ වගේ අපේ තුන් සිත පහදාගෙන, රාගෙන්තර, ද්වේෂෙන්තර, මෝහෙන්තර තුන් සිත පහදාගෙන පිරිසිදු චේතනාවකින් යහපත් සිතකින් අපි මේ පින් අනුමෝදන් කළොත්, පින් පැවරුවොත්, පින් දුන්නොත් ඒ අයට යහපතක්, සිතක් ශාන්තියක්, සහනයක්, සුවයක් ලැබෙන්නට ඒ අනුව කැපකොට පින් දීම. මේක උපමාවයි උපමේයයි දෙකක් තියෙනවා. උපමාව කරනවා, උපමේය පරමාර්ථ ධර්මය කළ යුතු දේ කරන්නේ නැහැ, උපමාව විතරක් කරනවා. අද දැන් අපි හිතමුකෝ, ඔය මේ හැම කෙනෙක්ම ඔය කියන පින් අනු ඔය පින්වක් කළ පින් අනුමෝදන් කරන දාන ගෙදරකට යන්න ඇති, ගිහිල්ලා දැකලා ඇති. දැන් හාමුදුරුවොත් ඇවිල්ලා, හාමුදුරුව හතර පස් නමක් ඇවිල්ලා අර මේ ඔය කියන උන්න මේ උදකං වට්ටං ගාථාව කියලා අර ශ්‍රාවකයොත්, අර දායකයොත්, අර පින් පැන් පින් දෙන්නට අර මිනිසුත් ඔය පැන් එක වක් කරනවා. දැන් ඔය හැම දෙනාගෙම හිත තියෙන්නේ කොහෙද? ඔය දැන් මේ පැන් වීදුරුව පිරිලෑයිද, පැන් දැන් ඉවර වෙයිද? දැන් එක මිනිහෙක්ගේවත් හිතක් නැහැ අර කියන, අර තුන් සිත පහදාගෙන අර පින් දෙන්න චේතනාව සම්පූර්ණයෙන්ම සාමුලින්ම අත්හැරලා දැන් අර උපමාවට හිත වහල් කරගෙන. ඒ නිසා අර දැන් පැන් වීදුරුව දැන් පිරෙයිද, දැන් පිරෙයිද කියලා හිත එතන තියෙන. පින් දෙන්නේ නැහැ කිසි කෙනෙක්. දැන් මේක මැරිච්ච කෙනාගේ ගැන හිතාගෙන නෙමෙයි, අපි අපේ හිතේ තුන් සිත පහදාගෙන, රාගෙන්තරෝ, ද්වේෂෙන්තරෝ, මෝහෙන්තරෝ ඒ පුද්ගලයාගේ ප්‍රාණකාරයව මුදවා නිදහස් කරන්න. ඒ පුද්ගලයාට, ඒ ප්‍රාණකාරයාට යහපතක්, සිතක් ශාන්තියක්, සහනයක් ලැබෙන්නට මගේ මේ පිරිසිදු චේතනාවෙන් සිටින් දෙන පින එයාට අයිති වේවා පින් කියලා පින් දෙන්න ඕන, පින් පවරන්න. ඒකයි කරන්න ඕන. වතුර වීදුරුව වැක්කෙරුවේ නැතුවට කමන්නේ, වැඩේ හරියට කළොත්. නමුත් වතුර වීදුරුව වැක්කෙරුවත් නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ උපමාවක් බව හොඳට තේරුම් ගන්න ඕන. උපමාව කරනවා, කළ යුතු පරමාර්ථ ධර්මය කරන්නේ නැහැ. දැන් ඕකෙම කියන වචනේ, දැන් කල්ප සිය දහස් ගාන ජීවත් කරවන්නයි මේ පින් දෙන්නේ. දැන් මොකටද මේ පින් දෙන්නේ? කල්ප කාලයක් තව ඉස්සරහට ජීවත් කරවන්න. දැන් මේ පින්කම කළ යුත්තේ මොකටද? මේ මෙතනදීම මේ පුණ්‍යාභි සංකාරය නැති කරලා කුසලයක් බවට පත් කරගෙන මෙතනදීම මගඵල ලබන්න. දැන් ඔය සියලු ගාථා ඕ වගේ නෑ. මේ පස්ස කාලක පොළොන්නරු යුගයේ හෝ ඔය පස්ස කාලෙක ආගමේ හදාගත්ත සියලු දේ, ඒව කිසිදේත් බුද්ධ ධර්මයට අදාළ නැහැ. අනාගත වංශ දේශනාව ලිව්වට පස්සේ මේ ආගමේ හදාගත්ත වැරදි දේ. දැන් අපි හොඳට පින්කමක් කරලා ඒ පින්ෙන් තව කල්ප කාලාන්තරයක් දෙව්ලෝකවල, රජලෝකවල මිනිස්සු අප ඒකම තමයි ඔය කියන්නේ. එහෙනම් මොකද්ද අපි කරන්නේ? මේ සංසාරේ මේ යලි ඉපදි මේ සංසාරේ දික් කරන්න සියලු දේ කියනවා, කරනවා, උගන්නනවා, පෙන්වන දෙනවා. එතකොට නිවන නේද වැහෙන්නේ, ප්‍රමාද වෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට අපි දැන් මේ අවස්ථාවේ අපි මේ ඔය නම්මතෙන් කරන්නන් වාලේ කරන එක නවත්තන්න. ඔය කියන ගාථාවල හරියට අර්ථ ධර්ම තේරුම් අරගෙන මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරියට බුදුහාමුදුරුව දේශනා කරපු දේ තියෙනවා තාමත් ත්‍රිපිටකේ. ඒවා මතු කරන්න. ඒවා මිනිසුන්ට විශේෂයෙන් ඔය දහම් පාසල් ළමින්ට ඒවගම පිරිවන්වල පොඩි හාමුදුරුවන්ට ඔය ගාථා කටපාඩම් කරන්න ඔය ගාථාමල් කියා දෙන්නමයි ඔක්කොම කරලා තියෙන්නේ. මේක වහාම වෙනස් කරන්න ඕන. වෙනස් කරලා සියලු දේ මේ හේතුඵල ධර්මයට ආනපන සති සමාධියට ගලපා බලා හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සසඳා බලා කටයුතු කරන්න ඉගැන්නුවත් පොඩි කාලේ ඉඳන් මේක පටන් ගන්න ඕනේ. නැතුව මේක ලොකු වුණාම හරියන්නේ නැහැ. ඔය 3 4 5 6 7 8 9 පන්තිවල මේ බුද්ධාගම බුද්ධ ධර්මය මේකට මේ විෂය නිර්දේශයට මේක ඇතුල් කළා. ඒ ළමින්ට පොඩි කාලෙම මේක කියන්න ඕන. ඔය අභව්‍ය අද්භූත ආශ්චර්ය අර දිව්‍ය ආවදානේ ලලිත විස්තරේ තිබුණු සියලු දේ කපලා අයින් කරන්න ඕන. ඒවා ඕක ඉතින් මහත්තයා මේ අවසන්නත් හොඳ නැති වැඩක්. නමුත් කටින පින්කම් කාලේ විතර පාපයක් අකුසලයක් කරගන්න දෙයක් මේ ලංකාවේ වෙන නැහැ. දැන් හැබැයි බුදුහාමුදුරුවෝ එක කිව්ව එක නෙමෙයි අද කළන්නේ. දැන් අයන් වස්සාන කාලෝ කියන්නේ මොකද? ඒකත් වරද්දක්. මං වැහි කාලේ ගත කරනවා. එහෙමද? කාලෝ කියන්නේ මොකද? කෙලෙස් තවමින් දවමින් මගඵල ලබන්නට මම උත්සාහ කරන එකයි, උත්සාහ කරමින් ඉන්නවා කියන එකයි අයන් වස්සාන කාලෝ. කාලෝ කියන්නේ කෙලෙස් ඕප්‍රත්‍ය අර ඕපනයිකු උපනීයකු. ඕප්‍රත්‍යෙන් ආවුත් කොහෙන් හරි කොහේ හරි අකාලිකෝ කාලෝ. මේ ඔක්කොම කෙලෙස් තවා දවා ආතාපි සම්පජානෝ සතිමා එකමයි. ඒ නිසා දැන් අයන් වස්සාන කාලෝ කියලා දැන් එදා ඕක බුදුහාමුදුරන්ගේ දෙයක් එහෙම නෙමෙයි. මේ කටින මේ වස් කාලය ගත කිරීම ඒ කාලේ බමුණෝ අර තනකොළ පෑගෙනවට සත්තු මැරෙනවට මේ වස් කාලයක් ඒ වැඩේම ඒ ක්‍රියාවම බුදුහාමුදුරුවෝ අලුතෙන් අර්ථයක් ධර්මයක් නිකුත් කළා. ඒ කාලේ තමන්ගේ බුද්ධ ශ්‍රාවකයන්ටත් ඒ වගේම මගපල් ලැබූ අයටත් දෙගොල්ලන්ටම මේ වස් කාලේ වස්වාසින්න කිව්වා. වස්වාසිනකොට දැන් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මේ කර්මස්ථාන අරගෙන මේ ආනපාන සති සමාධිය ඔය සතර සතිපට්ඨාන වැඩිම මේ අරගෙන ඒ අනුව ඒ කාලය වසලා අර මාස් කාලය අවසානයේදී නැගිටින්නේ මගඵලලාභියෙක් හැටියට. මගඵලලාභියෙක් හැටියට නැගිටින පුද්ගලයාට අපි ඒ වස් කාලය තුලත් යම් යම් මේ අප උපස්ථාන උපකාර කළ යුතු දානමාන. ඒ වගේම දැන් ඒ කාලේ අද වගේ කඩෙන් කාටවත් සිවුරක් ගන්න බෑ. වෙළඳ පොලේ කඩ සිවුරු තිබුණේ නැහැ. රෙදි තිබුණෙම නැහැ. රෙදි රජ ගෙදරත් සියලු රෙදි රජවරු රැජින තමන්ගේ ගෙදර රජවාසලේ උයාගෙන මහගෙන හදාගත්තා. ඒ වගේම ඔය ගමේ ගෙවල් වලත් එක රෙද්දකට දෙකකට වැඩිය තිබුණු ගෙදරක් ලොකු සිටු ගෙයල් වල මිසක් තිබුණේ නැහැ. හාමුදුරන්ටත් එක සිවුරයි තිබුණේ මේ වැහි කාලය තුල. ওই මාස 3ක්ම ඒ කාලේ මේ ටෙට්‍රන් කොටන් වගේ තිබුණේ නැහැ. ටෙට්‍රන් තිබුණේ නැහැ. නයිලෝන් තිබුණේ නැහැ. තිබුණේ කපුරෙදි. කපුරෙද්ද මාස 3 යනකොට මොකද වෙන්නේ? දිරනවා. එතකොට අර මගපල ලැබී අර එක සෝතාපන්න එක සකදාගාමි අනාගාමි අරියත් ඵලයට පත් වූ මේ කෙලෙස් දවා තවා මේ මාස 3 තුල ඒ ආනපාන සති සමාධියෙන් හිටලා හතර සතිපට්ඨානෙන් හිටලා මේ කෙලෙස් දවා තවා මගඵල ලැබූ අර ආර්යයන් වහන්සේට මේ දෙන පළවෙනි ඥානය. ඒ කාලේ චීවර තමයි වැදගත්. මොකද ඒකනේ චීවර තියෙන පළකොට. ඒ චීවරය බොහොම උසස්ම දෙයක්. මොකද අර තියෙන චීවරේ දිරලා දැන් කෑලි හැලෙන තත්ත්වය. ඒ නිසා අලුත් චීවරයක් දීම ඒක බොහොම බලවත් පුණ්‍ය කර්මයක්. හැබැයි අර ඔය කටින මේ පූජාව පවත්වන ගාථාවෙම ඒ පූජා කරන ගාථාවෙම තියෙනවා මේ මගඵල ලැබූ කෙනෙකුට මේ පවරණ සිවුර කියලා. සංගස්ස දේම කියලම තියෙනවා. ඉතින් ඒක නිසා මේ සංඝ කියන தത്വයට පත් වූ මගඵල ලැබූ කෙනෙකුටයි මේ එකයි අර අර දැන් එක මේක ප්‍රශ්නයක් ආව කාලෙක අර 3-4 දෙනෙක් ඊට පස්සේ දැන් අද නම් ඔය සම්මතයෙන් උපසම්පදා වෙච්ච 3-4 දෙනෙක් එක්කව කොල්ල තමයි ඒ අර තීරණයක් අරගෙන ඒක පවරන්නේ. නමුත් එදා එහෙම නෙමේ මගඵල ලැබූ බව තහවුරු කරගත්ත පුද්ගලයෙකුට පමණයි මෙම කටින කීවරේ පවරන්න පුළුවන්. අනිත් අයට පවරන්න පුළුවන් වැසි සලුවක් පමණයි. ඒක කිසිම කුසල ඔය අටමහා කුසල් කියන එකේ එකක්වත් නැහැ. කුසල් ඔක්කොම පින්කම්. ඔක්කොම එකම කුසලයක්වත් නැහැ. ඔක්කොම පින්කම්. ඔව් අටමහා කුසල් කිව්වොත් ආර්යෂ්ටාංග මාර්ගය ඒක හරි. අනිත් පාර කුසලයේ අටක් නැහැ එකයි තියෙන්නේ. කුණු සලාහැරීම එකයිනේ. කුණු සලාහරිනවා කියන එක අටක් නැහැ එකයි. කුණු සලාහැරීම කොහෙන් කළත් කුණුමයි අයින් කරන්නේ. අනිත් පාර අද මේ දැන් හුඟක් ඔය ධර්ම දේශනා කරලා රේඩියෝ වල ගුවන් විදුලිය එහෙම කුසල් අනුමෝදන් කරන්නේ. කවුද ගන්නෙ? කුණු. ඈ පින් අනුමෝදන් කරන එක හරි. දැන් ඔය හුඟක් එයා මේක තේරුම් ගන්නෑ කුසලයි පිනයි වෙනස. කුසල් අනුමෝදන් මේ කුසල අනුමෝදන් වෙත්වා කියලා දෙසාබාර. මොකද දැන් පසු කාලෙක හදාගත්ත දේවල් බුදුහාමුදුරුව ඔය එකක්වත් කුසල් කියලා ඔය එකක්වත් කිව්වේ නැහැ. කුණු අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ තියෙන්නේ මොකද්ද කුසලය කියලා? කුසලං කියන්නේ කුණු සලා හරස් කිරීම. කෙලෙස් හිතෙන් අයින් කරනවා. ඒව කතාවල් ඔක්කොම කතාවල්. මේ දඹදෙන යුගයේදී පොළොන්නරු යුගයේ සහ ගම්පොළ දඹදෙන කුරුණෑගල යුගයේදී ඔය සාහිත්‍ය චක්‍රවර්ති රජවරු හිටිය කාලෙදී හදාගත්ත ජාතක කතා තමයි මේ ඔක්කොම. ඒ කාලේ පොත් තිබුණ නැහනේ. ඒ කාලේ එහෙම පුස්කොළ පොතක මේ ජාතක කතාව ලියලා බණමඬුවට මිනිසුන් හවසට රැස් කරලා මිනිසුන්ට ශබ්ද නගා කියවලා යම් ශබ්ද රසයකින් අර භජන් ගීවල ලැබෝ රසයක් වගේ රසයකින් මිනිසුන්ට ඒ කාලේ ඔය රේඩියෝ රූපවාහිනී මොනවාක්වත් තිබුණේ නැහැ. ඒක නිසා මේ වගේ බණමඬුවට රැස් කරලා මේ ජාතක කතා කියවීමේ ක්‍රමයක් තියෙනවා තිබුණා. ඒක තමයි ඒ මොකක් බුදුහාමුදුරන්ටද කොහොමද පූජා කරන්නේ? බුදුහාමුදුරුවද ඉන්නවද? ඒ වයිටින් සම්මතයෙන් මිනිසු කරන වැඩ. සම්මතයෙන් කරන දේවල්. සිවුරක් අවශ්‍ය වෙන්නේ අඳින්නනේ. දැන් අද මිනිස්සු අර රුවන්වැලි මහතාට ගිහිල්ලත් ඔය වටේට සිවුරු පූජා කරනවා. අර බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලත් අටපිරිකර සිවුරු පූජා කරනවා. මේවා මේ මෝඩ ගුඩ බෞද්ධයන්ගේ මෝඩ වැඩ. ඔය තමයි අද පුරුදු කරලා තියෙන පුහුණු කරලා තියෙන මේ වැරදි දේවල්. ඒවා දැන් කියන්න බෑ. මම බොජ්ජංග ගැන කිව්වා භව උදුරා දමන අංග පූර්ණේ කරගනි. වෙන මොකක්වත් නෙමෙයි බොජ්ජංග කියන්නේ. වෙන අට්ඨේ මොකද්ද? රාග භව, ද්වේෂ භව, මෝහ භව ওই පියවර අංග හතකින් පියවර හතකින් උදුරා දාන. ඒකට බොජ්ජංග. හරි හරි. ඒක හොඳයි. ඒක ඉතින් කඨින ජීවරයක් වෙනවා. තමන්ගේ හිතේ බොහොම වැඩි දැඩි ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක අවශ්‍යතාවය අනුව කඨින ජීවරයක් වෙයි. හරි හරි. එහෙම කළා නම් හොඳයි. ඒක හොඳයි. වැටෙනවා. මේක විතරයි හරි මේකමයි හරි මේකෙන් තොර දෙයක් මොකක්වත් නැහැ කියලා හරි විමර්ශනයක් නැහැ විචක්ෂණයක් නැහැ නිදහස්ව නිමාල්ව හිතන්න බෑ ඒකනේ අර කාලාමා සූත්‍රයේ මා 11ක් විග්‍රහ කළේ ඒ 11ම මිදී නිදහස් වෙලා එකෙන් යම් ආකාරයක මේ කුණු සලා හැරලා හිත පිරිසිදු වෙනවා නම් ඒක ගන්න කිව්වා මේ සාවජ්‍ය වරණයෙන් මිදී නිදහස් වෙනවා නම් අනවජ්‍ය සුඛයක් ඒක ගන්න කිව්වා ඒ අනුව ඒක හරි එහෙම නැත්නම් ඒක වැරදි බෝධීන් වහන්සේ පේන දෙක් මන්ට ගියත් ඇති ඒ ළඟටම ගියත් ඇති ඕක ගිහිල්ලා බෝධීන් වහන්සේ අත ගහන්න ඕනේ නැහැ ඒ බුද්ධ ශක්තිය එතන තියෙනවා ඔව් ඒ ශක්තිය තියෙනවා ඉතින් නමුත් එතෙන් මීටර් දෙකක් තුනක් එහාට යන්න පුළුවන් මීටර් දෙකක් තුනක් යන්න පුළුවන් තත්වයට තියෙනවා තියෙන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ හොඳයි එහෙනම් මං හිතන්නේ දැන් වෙලාව හරි අද දැන් ධර්ම දේශනාව ඔක්කොම ඉවරයි ධර්ම සාකච්ඡා ඔක්කොම අවසానයි ආයි තුනට විතර පොඩි දැන් මේ සතියක් ගියා දවස් හතක්ම මොකෝ ගිය සෙනසුරාදා පටන් ගත්තේ අද සිකුරාදා හෙට සෙනසුරාදා එතකොට අද හවස තුනට පමණ රැස් වෙලා බොහොම මේ සතිය තුළම මේ කියපු දේවල් අහගත්ත දේවල් දැනගත්ත දේවල් වල බොහොම කෙටි සමාලෝචනයක් විනාඩි 35ක් 40ක් විතර දෙයක් නැවත සිහිපත් කරන්න කරුණු කාරණා කීපයක් දේශනා කරනවා ඊට පස්සේ පැයක් විතර වෙලාවක් දෙනවා නැවත තව දුරටත් තවත් මොනවා හරි ප්‍රශ්න මේ පින්වතුන්ගේ තියෙනවා නම් මොකද අද රෑම කොටසක් පින්වතුන් යනවා කියලා දැනටමත් මට ඇවිල්ලා කිව්වා ඔය ඈත පළාත්වල ඉන්න අය වාහන එනවා නම් තියෙනවා නම් එහෙම නැත්නම් හෙට උදේ අනික් අයට හිල් දාන්න අරගෙන යන්න පුළුවන් ඉතින් ඒකට ඉස්සෙල්ලා ඒ අදහස ඒ ධර්ම සාකච්ඡාවේ දේශනාවෙන් පස්සේ හවස 6ට 6ට 5ට 10ට විතර මේ සියලු දෙනාගෙම සියලු පින්වතුන්ගෙම සහභාගීත්වයෙන් අපි ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා තම තමන්ගේ අදහස් උදහස් යෝජනා චෝදනා ප්‍රකාශන පුළුවන් අය හැම කෙනෙකුටම අවස්ථාව දෙන්න බෑ මේ ගමන 150ක් විතර ඉන්න නිසා සමහරට 20ක් 25 දිනක් විතර මේ කාටත් පුළුවන් අය ඒ වගේ තීරුමක් ඇතුව යම් දෙයක් අනික් අයටත් උපකාර වෙන විදිහට ඉදිරි වැඩසටහන් වලටත් මේවා උපකාර වෙනවා ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ ඉදිරිපත් වෙන මහත්මීන්ගෙන් සහ උපාසක මහත්මීන්ගෙන් ස්වාමීන් වහන්සේලාගෙන් ස්වාමීන් වහන්සේලාගෙන් වචන කීපයක ප්‍රකාශයක් කළොත් යහපත් හොඳයි කියලා ඉල්ලීම. ඒ අනුව 6 ඉඳන් 9 දක්වා විතර පැය 3ක් කාලයක් වගේ අපි ඒ සඳහා වෙන් කරනවා. ඒ සඳහා කවුරුත් මේකට මේ ඔය ලියාගෙන ආරවා මේවා කරගෙන ඉන්න ඕනේ නැහැ. තමන් තේරුම් ගත්ත දේ විනාඩි 5කින් විතර තමන් ආවේ මොකක් කරන්නද ආවේ කොහොමද දැන් තත්වය ගෙදර යන තත්වයට තමන් කොයි ආකාරයට වෙනසක් වෙලා තියෙනවද කියන එක තමා ඒ ප්‍රකාශයෙන් තමන්ට කරන්න පුළුවන් තවත් හුඟක් දේවල් මෙතන තියෙන අඩුපාඩු මෙතන තියෙන ප්‍රශ්න ගැටලු මින් ඉස්සරහට එන භාවනාව මේ වැඩසටහනට එන අයටත් උදව් උපකාර කරන්න පුළුවන් අවස්ථාවක් අවශ්‍යතාවයක් වෙනසක් තියෙනවා නම් ඒවත් යෝජනා හැටියට ඉදිරිපත් කරන්න තිබුණා ඒ වගේම තමන්ට අපහසුකම් අමාරුකම් තිබුණා නම් අවශ්‍යතාව ඒවත් සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදු කාර්යයක් දෙන්න පින් අනුමෝදන්. මේ ගාථා කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච මේ සම්ම පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා idam mi nyati nang hotu sukita untu nyatayo idam mi nyati nang tu sukita untu nyatayo idam o nyati nang hotu sukita untu nyatayo imina punya kamena mami pal samagamo satan samagamo hotu yavani banapati